අයිබෝන් තවත් සුසංගීත වැඩසටහනට ඔබ සැවම බොහොම ආදරයෙන් පිළිගන්නවා. නිල්ලඹ භාවනා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාසිකව පවත්වන සුසංගීත මාසික ආධ්‍යාත්මික උත්සව සංවාදයේ තවත් එක් පියවරක් මේ ලෙස ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. මේ වැඩසටහන බිනර මාස පොහොය දිනේ වෙනුවෙන් ඔබට පිරිනැමෙන ත්‍යාගයක් හැටියට බොහොම ආදරයෙන් පිරිනැමෙන ත්‍යාගයක් හැටියටයි අපි සලකන්නේ. මේ වැඩසටහන ආරම්භයේම මම බොහොම සතුටෙන් ප්‍රකාශ කරන්න කැමතියි අද මාතෘකාව අපි බොහොම ආදරය කරන මාතෘකාවක්. ඒ වගේම මේ මාතෘකාව තුළ අපි නොදන්නා කරුණු බොහෝ ගණනක්, අපි නොසිතන මානයන් ගැන, අපි නොහිතන සීමාවන් ගැන කතා කිරීමට ඔබ සමග සුසංවාදයක් ඇති කර ගැනීමයි අපි ප්‍රධානම අරමුණ. මේ සඳහා සුපුරුදු පරිදි මේ වැඩසටහනට ජීවේ ලබා දීමට, මේ වැඩසටහනට අවශ්‍ය සම්පත් දායකත්ව ලබා දීමට අපේ ගුරුතුමන් පුල්නිචාන්ත ගමගේ අපේ ගුරුතුමන් සැදී පැහැදී සිටිනවා. හරි, වැඩසටහන ආරම්භයේම මගේ එක්තරා අත්දැකීමක් කියන්න කැමතියි. ගිය සතියේ එක්තරා දවසක මම මගේ සායනේ ඉඳගෙන ඉන්න වෙලාවක එක්තරා සමාජ සේවක මහත්මේ, එයා දන්න කුඩා පුත්‍රයෙක් අවුරුදු 15ක පමණ මා වෙතට ගෙන ආවා. ඔහු සමග කතාබහ කිරීමේදී ඔහු පාසලේ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක්. මේ ශිෂ්‍යයා ඇබ්බැහි වෙලා තියෙනවා මේ මත්ද්‍රව්‍ය වලට. පාසල තුළ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම වගේම පාසල තුළදී මත්ද්‍රව්‍ය අලෙවි කිරීමත් ඔහුගේ පුරුද්දක් බවට පත් වෙනවා. මම ඔහු සමග ඇති කරගත් කතාබහේදී මට තේරුණ දෙයක් තමයි ඔහුගේ මව විදේශගත වී සිටිනවා. ඔහුගේ පියා කමනායෝඩු සිටින්නේ. ඔහුත් මවත් පියත් සහිත පවුලක්. මේ පුතාගේ පියා නිතරම මත්පැන් පාවිච්චි කර හැමදාම හවසට ගෙදර ඇවිල්ලා කෑකෝ ගහන එක තමයි කරන්නේ. මම ඇහුවා මේ දරුවාගෙන්, ඇයි පුතා ඔයා මේ විදියට මත්ද්‍රව්‍ය පාවිච්චිට පෙළඹුණේ කියලා. ඇත්තටම මේ පුතා බොහොම කැමැත්තෙන් එයාගේ ප්‍රශ්නය ගැන කතා කරා වගේම ඔහුගේ ගැටලුව ඔහු මේ ආකාරයට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බව මා සමග පැවසුවා, පිළිගත්තා. බොහෝ වෙලාවට නොකරන දෙයක්. එතකොට මේ පුතා කියනවා, අපේ අම්මා ආදරේ සල්ලි වලට එයා විදේශගත වෙලා ඉන්නේ, අපේ තාත්තා ආදරේ අරක්කු වලට. ඒ පුතාගේ වචන. ඉතින් මම ආදරේ ගංජා වලට. මෙන්න මේක තමයි ඔහුගේ උත්තරේ. ඉතින් මේ ආදරේ නොලැබුණ අවස්ථාවක්. අද අපේ මාතෘකාවේ පළවෙනි කොටස ආදරේ. සහ අපිට නොතේරෙන මානයන් ඔස්සේ දුවන ආධ්‍යාත්මික මිත්‍රත්වය ගැන තමයි අපි ගුරුතුමාගෙන් අපි දැනුවත් වෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ආදරේ ගැන කතා කරොත් ආදරේ පටන් ගන්නෙ කුඩා කාලේ. කුඩා දරුවෙක් සහ මවක් අතර ඇති වෙන ආදරේ. අපි හැමෝම අත්විඳ ආදරේ. බොහෝ දෙනෙක් අත්විඳ ආදරේ කියලා මා කියන්න කැමතියි. ඒ වගේම තමයි තරුණයන් අතර ඇති වෙන ආදරේ. ආදරේ නොඑක ආකාර වර්ණ ගැන්වීම් තියෙනවා. තරුණ තරුණයන් අතර ඇතිවන ආදර සම්බන්ධතා බොහෝ අතීතයේ ඉඳන් තිබ්බා. රෝමියෝ ජුලියට්ගේ ආදරේ, සාලිය අශෝකමාලාගේ ආදරේ, සක්‍රියෝපැට්ටා මාර්ක් ඇන්තනියාගේ ආදරේ, සහරාන් සහ මුම්තාස් අතර ඇතිවන ආදරේ. මේ ආකාරයට ආදරේ නොඑක් කතන්දර තියෙනවා. ඒ වගේම තමයි අපි ගෙදර ඉන්න සුනකයාට දක්වන ආදරේ, සුරතලාට. ඒත් එක්තරා විදිහක ආදරයක් තමයි. මේ ආදරේ විවිධාකාර ස්වරූප දෙනවා. අපි සමහර වෙලාවට චොක්ලට් එකට දක්වන ආදරය ඒකත් ආදරයක් තමයි කියලා මට හිතෙනවා. හැබැයි ආදරේ අඩු වුණාම අපේ ප්‍රතිචාරය වෙනස් වෙන්න පුළුවන්. ආදරේ තියෙන මනෝවිද්‍යාත්මක පදනම ගැන මනෝවිද්‍යාඥයන් කියන්නේ එකට සිටීමට තියෙන ආදරේ, එකට සිටීමට තියෙන කැමැත්ත, කැපවීම සහ ලිංගික ආකර්ෂණය. මේ ආදරේ තියෙන ප්‍රතිශතයන් මත ඔවුන් අතර තියෙන ආදරය නිර්වචනය වෙනවා කියලා. ඉතින් මේ ආකාරයේ බොහෝ තත්ත්ව බොහෝ තොරතුරු ආදරය ගැන කතා කරන්න පුළුවන්. මම හිතන ආදරය ගැන තමයි නිර්මාණ බොහෝ ගණනක් ඇති වෙලා තියෙන්නේ. විරහ ගීත, ආදර ගීත, ඒ වගේම චිත්‍ර, නාට්‍ය, රසවින්දන, මේ සියලුම දේ ආදරය ගැන, බොහෝ දේ ආදරය ගැන පැබැදුණු නිර්මාණ. ඉතින් ආදරය ගැන අපි කතා කරලා අපේ වැදගත්ම මාතෘකාවට ඉන්න සූදානම් වෙමු. මම බොහොම ආදරයෙන් අපේ ගුරුතුමාට ආරාධනා කරනවා. ඔබතුමා දකින්නේ ආදරේ කොයි ආකාරයෙන්ද? ආදරය යන්නෙන් ඔබතුමාට හැඟෙන්නේ කොමක්ද?
ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. කල්‍යාණ මිත්‍ර මෙත්සිරිහෙර වෛද්‍යතුමනි, ආදරණීය හිතවතුනි, ආදරය යන්නෙන් හැඟෙන්නේ කුමක්ද? අමාරුවෙම දාන ප්‍රශ්නකින් තමයි ඔබතුමා මේ අද වැඩසටහන ආරම්භ කරන්න උත්සාහ කරන්නේ. පළවෙනි ප්‍රශ්නේ මෙහෙමනම් ඉදිරි ප්‍රශ්න ගැන හිතාගන්න පුළුවන්. සරලව න්‍යායාත්මකව කීවොත් ආදරය කියන්නේ හැඟීමක්. තව එකම හැඟීම නොවේ ආදරය කියන්නේ සිත්ති උපදින තව හැඟීම් තියෙනවා. අනුකම්පාව, දයාව, කරුණාව, මිතුරු බව, ඊර්ෂ්‍යාව, ශෝකය ආදී වශයෙන් තව හැඟීම් තියෙනවා. ඒතර ඒ හැඟීම් අතර තවත් එක් හැඟීමක් තම ආදරය කියන්නේ. ඒ නිසා මේ අන් සියලු හැඟීම් වලට පොදු ලක්ෂණ ධර්මතා ආදරයටත් තියෙනවා. සියලුම හැඟීම් වල මූලිකම ලක්ෂණය තමා හිටපු ගමන් ඇති වෙනවා. කලින් කියන්නේ, කලින් අපට දැනුම් දෙන්නේ, අපෙන් අවසර ඉල්ලන්නේ, අනුමැති ඉල්ලන්නේත් නැහැ. කොහෙන් කඩාපාත් වෙනවද දන්නේ නැහැ. අකලට වහින මහා වැස්සක්සේ මේ හැඟීම් ඇති වෙනවා. කොපමණ වෙලාවක් ඒ ඇතිවුණු හැඟීම තියෙයිද කියන එකත් අප දන්නේ. ඕනෑම හැඟීමකට ඒ ලක්ෂණයත් හැම හැඟීමකටම පොදුයි. ඊළඟට කොයි වෙලේ නැති වෙයිද? කොයි වෙලේ හරි නැති වෙනවා. ඉතින් ආදරයටත් මේ මූලික ලක්ෂණ බලපානවා. සාධාරණයි. කලින් කියා නෙවෙයි ඇති වෙන්නේ. අපෙන් අවසරය ඉල්ලන්නේ, අපේ අනුමැති ඕනෙත් නෑ ආදරයට. ඊළඟට ආදරය කොපමණ කාලයක් අපේ හිතක පවතීද කියන්න දන්නේ නැහැ. ඒ ගැන කාටවත් අනාවැකි කියන්න බෑ. කොයි වෙලේ නැති වෙයිද? මොන හේතුවක් නිසා අතුරුදහන් වෙයිද? ඒ ගැන දන්නේත් නෑ. මේ නිසා මේ සදාකාලික ආදරයක් නෑ. මොන ආදරයක්වත් ඔබතුමා බොහොම ලස්සනට ඒ ආදරය විග්‍රහ කරා. එහි තියෙන පළල තරුණ තරුණියන් අතර ඇතිවෙන ආදරය, දෙමව්පියන් දරුවන් අතර ඇතිවෙන ආදරය, චොකලට් වලට ඇතිවෙන ආදරය. මේ චොකලට් වලට ඇතිවෙන ආදරය කියනකොට මේ බොහෝ විට ආදරය නිසා මේ නොලැබීම නිසා විඳවන විට වැඩිපුර චොකලට් කන්න හිතෙනවා කියලා මම අහලා තියෙනවා. ඒ අතර මොන වගේ සම්බන්ධයක් තියෙනවද දන්නේ? ආදරයයි චොකලට් අතරේ ලොකු සම්බන්ධයක් ඇති මුලදිත් මැදදිත් අගදී. ඊළඟට සුනකයන්ට තියෙන ආදරේ. ඒත් මේ මොන ආදරයක වුණත් ඒ සදාකාලික බවක් තියෙන්න බෑ. මේ සදාකාලික ආදරයක් තියෙන්නේ එකම එක තැනක ඒ ඔබතුමා කීවා වගේ සාහිත්‍යයේ කලාවේ. නාට්‍යයක වේවා චිත්‍රපටයක කෙටි කතාවක නවකතාවක කවියක සිතුවමක ඡායරූපයක නර්තනයක තිබෙන්නට හැකි සදාකාලික ආදරයක් පිළිබඳ අදහසක්. නමුත් ඒ කලාවට ප්‍රබන්ධයට පමණයි සීමා වෙන්නේ. යථාර්ථයේ එහෙම දෙයක් තියෙන්න බෑ. ඒ න්‍යායාත්මකවත් වෙන්න බෑ, ධර්මානුකූලවත් වෙන්න බෑ. කොහොම හරි දැන් මේ පොතේ කාරණේනේ, පොතයි අත්දැකීමයි. මේ ආදරේ මේ හැඟෙන්නේ කොහොමද කිව්වහම, දැනෙන්නේ කොහොමද කිව්වහම ඒ වෙනස්. දැන් ওই ටික මේහි ස්වභාවය ගැන කීවේ. ආදරය ඔළුවට දැනෙන්නේ නැහැ. ඔළුවට, මොළයට, බුද්ධියට වැඩි ආදරේ දැනෙන්නේ නැහැ. සාමාන්‍ය විද්‍යාත්මක ආදරයක් තියෙන විට ඔළුවේ තරංග කොහොමද වැඩ කරන්නේ, ඒ නියුරෝන කොහොමද, ඒක වෙනම කතන්දරයක්. නමුත් සාමාන්‍යයෙන් ගත්තොත් ඔළුවෙන් ආදරය කරනවා කියා කියන්නේ නැහැ. කියන්නේ හදවතින් ආදරය කරනවා. ඒ හදවතට දැනෙන දෙයක්. දැනෙන්නේ පපුවට ආදරයක්. ඊළඟට මේ ආදරය කියන්නේ තවත් එක් හැඟීමක් වුණත් සත්වයා, මනුෂ්‍යය ඇතුළු සත්වයා වඩාත්ම කැමැතිම හැඟීම තමයි ආදරය. ඒ නිසා තමයි ඔබතුමාට පටන් ගත්තේ ආදරණීය හැඟීම් මාතෘකාවක් කිය. තව අනිත් හැඟීම් තියෙනවා. ඒවට අඩු වැඩි වශයෙන් සාමාන්‍ය සිත් කැමැති. නමුත් සාමාන්‍ය හිතක් වඩාත්ම බැඳෙන්නේ, රැඳෙන්නේ ආදරය කියන හැඟීම උඩ. එහෙම වෙන්නේ ඇයි? ඒ කියන්නේ මෙනෙහි කරන විට සහ විවිධ අත්දැකීම් වලට සමන් දෙන විට කාරණා කීපයක්, හේතු කීපයක් හොයාගන්න පුළුවනි. දැන් මිනිස්සෙකුට, අපි මිනිස්යන් ගැන කතා කරමු අනිත් සත්‍යයන් අතහැරලා, සාමාන්‍ය මිනිස්සෙකුගේ අවශ්‍යතා තියෙනවා. මේ අවශ්‍යතා කියවහම මූලික අවශ්‍යතා හතරක් ගැන කිය අපි නවතිනෝ. ය කෑමයි, ඇඳුනුයි, හිසට සෙවණකුයි, ලෙඩට වෙහෙතකුයි. මේ ටික තිබ්බහම ඇති කියා. මේ ටික ශරීරයට සමහර විට ඇති වෙයි. ඒත් සමහර විට. නමුත් මිනිස්සයා කියන්නේ මේ ටිකට විතරක් නොවේ. ඊට වඩා හුඟක් මිනිස් අවශ්‍යතා පළල් හා සංකීර්ණයි. දැන් ඒ තවත් අවශ්‍යතා ටිකක් තියෙනවා. ඉන් සමහරක් ඔබතුමා කීවා. තව එකට එකතු කළොත් දැන් මිනිස් ආරක්ෂාව හොයනවා. ආරක්ෂාව. එවනක් හොයනවා. මේ අවුයින් වැසෙන් ආරක්ෂාවෙන් දෙවන පමණක් නොවේ. ජීවිතේට හේවණක් හොයනවා. මේක මූලික අවශ්‍යතාවයක්. අපිට කෑමටත් වැඩිය, ඇඳුම් වලටත් වැඩිය. ඊළඟට දෙවෙනි කාරණේ තමයි මේ අවධානය හොයනම. අනිත් අයගේ සැලකීම. තුන්වෙනි අවශ්‍යතාවය තමයි මේ කෙනෙකුට දැනගන්න ඕනේ තමන් කවුද කියලා. මම කවුද? මේ දාර්ශනික වශයෙන් නොවේ. හැඟීමක් විදිහට මම කවුද? ඉතින් එතෙන්දී කවුරු හරි කිව්වොත් ආ ඔයා මගේ පුතා, මගේ දුව, ඒතර මම කවුද කියන එක ගැන මට හැඟීමක් එනවා. කෙනෙකුට එනවා හැඟීමක් ආ මම අහවල් කෙනාගේ පුතා. අහවල් කෙනාගේ දුව, අහවල් කෙනාගේ අම්මා තාත්තා, යාළුවා, බිරිඳ, ස්වාමියා. මේ හැඟීම එනවා. ඒතර මේ හැඟීම සාමාන්‍ය හිතකට ඕනේ. තමන් කාගේද කියන හැඟීම. මම කාගේද? මේ කාරණා දීර්ඝ වශයෙන් කතා කරන්න පුළුවන් වුණත් අපි එකින් එකට යම් පසු අවශ්‍ය නම් කතා කරමු. දැන් නිකම්ම කිව්වොත් පුතා කියලා කියනවට වැඩිය මගේ පුතා කිව්වොත් එය පපුවට දැනෙනවා. මගේ දුව, මගේ අම්මා. නිකම්ම අම්මා කියනවා වෙනුවට තාත්තා කියනවා වෙනුවට මගේ කියලා කිව්වොත් කවුරු හරි එතට ඒ ආන කෙනාට දැනෙනවා ඒක අන්න ආදරය. පුතා කීවට වැඩිය මගේ පුතා කීව. දැන් ලියුමක් ලියනකොට ඒ කෙටි පණිවිඩ ලියනකොට දයාබර කවුරු හරි නමක් දාලා ලියනවා. ඊට වැඩිය මා දයාබර කියලා ලිව්වොත්, ඩිය කියලා දානවට වැඩිය මයි ඩිය කියලා ලිව්වොත් අහන කෙනාට ඒ ස්පර්ශ වෙනවා වැඩියෙන්. ඒතර මේ ඔන්න එක අවශ්‍යතාවයක් මෙතන ඉටු වෙන්නේ. ඊළඟ කාරණේ තමයි දැන් මම කවුද කියලා දන්නවා, මං කාගේ කවුද. ඒ වගේම සාමාන්‍ය හිතකට අවශ්‍යයි තමන්ට අයිති මොනවද කියලා දැනගන්න. දැන් මම අයිති කාටද කියන එකත් දැනගන්න ඕනේ. ඒ වගේම මට අයිති කවුද? ඔබතුමා කිව්ව සුනකේකට ආදරේ එකත්. ඔව් මට සුනකේක් ඉන්නවා. මං එයාට ආදරේ. මගේ සුනකයා. ඒතර මේ මගේ කියලා කියන්න ඕනේ කමකුත් තියෙනවා, මගේ කියලා අහන්න ඕනේ කමකුත් තියෙනවා. මේ දෙකම බොහොම ගැඹුරු අවශ්‍යතා. ඊළඟ කාරණය, ඊළඟ අවශ්‍යතාව තමයි මේ අදහස් බෙදාගන්න, දුක සැප බෙදාගන්න තියෙන ඕනෙකම. මේක ලොකු ඕනෙකමක්. තව හුඟක් හේතු කාරණා තියෙනවා. නමුත් තව එකක් විතර කියලා අපි නමත්තමු. කෙනෙකුට අවශ්‍යතාවය තියෙන සාමාන්‍ය කෙනෙකුට, සාමාන්‍ය හිතකට නිදහසේ ඉන්න. නිදහසේ ඉන්න. නිදහසේ ඉන්න කියන්නේ ස්වභාවිකව ඉන්න ඕනෙකම තියෙනවා. රඟපෑම් වලින් තොරව, අමුතු හැඩගැන්වීම් වලින් තොරව ඉන්න විදිහට ඉන්න, ඔය ඉන්න විදිහට කෑ ගහන්න එහෙම ඉන්න. නමුත් හැමෝම ඉදිරියේ එහෙම ඉන්න බෑ. ඉතින් දැන් මෙන්න මේ අවශ්‍යතා ටික ඊළඟට සතුට හොයනවා හැමෝම. ඉතින් මේ ආපෝ වේ ටික නම් කළොත් හොයනවා ආරක්ෂාවක්, හේවණක්, අවධානයක්, අනන්‍යතාවක්, දේපොලක් හොයනවා. ඊළඟට බෙදා ගන්න, බෙදා ගැනීම පිළිබඳ කාරණය සතුට හොයනවා. අන්තිම කාරණේ නිදහස. දැන් මේවා මූලික අවශ්‍යතා, බොහොම ගැඹුරු අවශ්‍යතා. මේ අවශ්‍යතා සියල්ලම ආදරෙන් ලැබෙනවා. එහෙම මේ අවශ්‍යතා සියල්ලම තෘප්තිමත් කරන්න පුළුවන් තව එකම එක දෙයක්වත් නැහැ ලෝකේ. මුදල් වලට බෑ මේ අවශ්‍යතා ඉටු කරන්න. දැනුමට බෑ, බලයට බෑ, වෙන හැකියාවකට බෑ, වෙන හැඟීමකටත් බෑ සාමාන්‍යයෙන්. හැබැයි ආදරයට පුළුවන්. එතකොට ඒ නිසා තමයි ආදරයට සාමාන්‍ය හිත් බොහෝම කෑදර වෙන්නේ. අතිශයින්ම බැඳෙන්නේ ඒ නිසා. වෙන කිසිම දෙයකින් ඉටු නොවන මේ ගැඹුරු හෘදයාංගම අවශ්‍යතා, ආත්මීය අවශ්‍යතා සියල්ලම ආදරයකදී යම් මට්ටමකට ඉටු වෙනවා යම් තාක් දුරකට කිසියම් කාලයකට. ඉතින් ඒ එතනදී ඒ මිනිස්සයා ඒට බැඳෙන එක පුදුමයක් නෙවෙයි. මේ තමයි ආදරය හැඟෙන විදිය.
හොඳයි, බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ ආරම්භයට. සාමාන්‍ය සිත් ආදරයට මෙතරම් බැඳෙන්නේ කුමන හේතු නිසාද කියලා ඔබතුමා පැහැදිලි කරා. විශේෂයෙන්ම ආදරය ගැන අපි දන්නා සහ නොදන්නා කාරණා කීපයක් ඔබතුමාගේ සාකච්ඡාවේදී පැහැදිලි කිරීමේදී ඊට පසක් වුණා. ආදරේ සදාකාලික නොවන බවත්, මේ සදාකාලික ප්‍රේමයක් ආදරයක් ගැන කතා කරන්නේ කලා නිර්මාණවලදී පවණම් බවත් අපිට පසක් වුණා. වගේම අපි ආදරය කරන්නේ හදවතින්. ආදරේ සංකේතයත් හදවත් දෙකක්. ඉතින් ඒ වගේම ආදරය තුලින් අපිට ඉෂ්ට වෙනවා, අපේ මෙතන අපි විඳිනවා සතුට, නිදහස, ආරක්ෂාව, සැලකිල්ල, මේ කරුණු කාරණා විඳින අතරේ දැන් මම මේ ආදරය ගැන බොහොම ආදරයෙන් ප්‍රශ්න යොමු කරන්න ගියා, යොමු කරා. යොමු කළ විට බොහෝ දෙනෙක් අපිට ආදරණීය ප්‍රශ්න කීපයක් යොමු කරලා තියෙනවා. ආදරය යනු නිරන්තරයෙන් අහිමිවීමේ බිය සමග සමදළු සංකල්පයක් නොවේද? ආදරය යනු නිරන්තරයෙන් අහිමිවීමේ බිය සමග සමදළු සංකල්පයක් නොවේද? අප ආදරය කරන්නේ වෙනත් අයෙකුට නොව අපේම සිතුවිල්ලකට බව මම ආසාත්තිනි. මෙම කරුණු පාදා දෙන්න. අප ආදරය කරන්නේ වෙනත් අයෙකුට නොව අපේම සිතුවිල්ලකට බව මම ආසාත්තිනි. මෙම කරුණු පාදා දෙන්න. ප්‍රශ්න දෙකක් යොමු කරනවා. ප්‍රශ්න වලින්ම අපි අද සාකච්ඡාව ආරම්භ කරනවා කියලා මට හිතුණා. බොහෝ ආදර ප්‍රශ්න. ආදරය අර නිරන්තරයෙන් අහිමිවීමේ බිය සමග සමදනු සංකල්පයක් නොවේද?
මා හිතනවා නේ මේ ප්‍රශ්නවලට මේ මමයි උත්තර දෙන්න ඕනේ කියලා. එහෙම නොවෙන්නත් පුළුවනි. ඔබතුමාටත් බොහෝ අද්දෙක් මේ ගැන. දැන් අර පළවෙනි ප්‍රශ්නේ මේ ආදරය අහිමිවීමේ බිය සමග බැඳුණු දෙයක්ද? එහෙම වෙන්න අවශ්‍ය නැහැ. එහෙම අනිවාර්ය නීතියක් නැහැ. මේ අහිමිවීමේ බියත් එක්ක පවතින දෙයක්ම විය යුතුයි කියලා. නමුත් ඉතින් සාමාන්‍යයෙන් වෙන්නේ එහෙම තමයි. එහෙම නීතියක් නැති වුණාට, එහෙම කවුරුවත් දාපු නීතියක් නැහැ, විශ්ව නීතියකුත් නැහැ. නමුත් එහෙම තමයි කරගන්නේ. ඔබතුමාගේ ආදරණීය උදාහරණ ගණනාවක් කියවනේ අර යුගලපද ටිකක්, සාජහන් තාස්, රොමියෝ ජුලයිට්, සාලියා සෝකමාදා, ඊළඟට ඒකට තව එකතු කරන්න පුළුවන් ඔය නලදමයන්ති. ඒ වගේ. දැන් මේ කතන්දර හැම එකකම මේගොල්ලෝ එකතු වෙන්නේ නැහැ. ආදරයක් තිබුණාට එකතු වෙන්න බැරි වෙච්ච කතන්දර ටිකක් මේ එකකවත් හරියට එකතු වෙන්න බැරි වුණා. එකතුලා ඉන්න බැරි වුණා දිගටම. දැන් සාලි අශෝකමාලා කතාවේ වුණත් ඒ ඇයිට රජසැප විඳින්න බැරි වුණා. ඒ කැලේක තමයි ඉන්න උනා කියලා කියන්නේ ඉතිහාසෙනුත් කටු ගාලා කියනවා ඒ කතන්දරේ. දැන් මේ එහෙම කතා තමයි ජනප්‍රිය වෙන්නේ. හොඳට බලන්න කිව්වා වගේ අර විරහ පැත්ත හරි ජනප්‍රියයි. ආදරේ සැප විඳීම ඒ දුක, මේ දෙක තරාදියක දෙපැත්තට දැම්මොත් සාමාන්‍යයෙන් දුක වැඩි. විඳිනවා වැඩි. ඒ නිසා මේ ඔය බන්ධනාගාරවලට ගියාම විවිධ අපරාධවලට අහුවුණු අය එහි සිටිනවා. ඉතින් මෙයාගේ කතන්දරවලට සවන් දෙන විට මතු පිටින් තියෙන හේතුවලට යටින් තියෙන්නේ ආදරය පිළිබඳ ප්‍රශ්නයක්. එක්ක ගෙදර ආදරය, පාසලේ ආදරය, කියන්නේ ගුරුවරුන්ගෙන් ලැබෙන්න තිබුණු ආදරය, වැඩිහිටි සමාජයෙන් ලැබෙන්න තිබුණු ආදරය, අහිමි වීම පිළිබඳ කතන්දරේ, අර ගේ සතිය ඔබතුමා හමුවෙන්ට ආව කිව්වේ දරුවයි අම්මගේ කතාවේ. ඉතින් හරි ලස්සන කතාවක්. තාත්තා මත්පැන් වලට ආදරේ, අම්මා සල්ලි වලට ආදරේ, මම ගංජා වලට ආදරේ. හැබැයි සල්ලි අම්මට ආදරේ නැහැ, අරක්කු තාත්තට ආදරෙත් නැහැ, ගංජා මේ පුතාට ආදරෙත් නැහැ. මේක මේ තුන්දෙනාම දන්නේ නැහැ. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දන්නවනම් මේක ඒකපාර්ශ්වීය ආදරයක්. අනිත් පැත්ත අපිට ආදරේ නැහැ, කරන්නේ අනදර. ওই තුන්දෙනාම මුදලුයි, මත්පැන් සහ ගංජා, මේ තුන්දෙනාම එකතු වෙලා කරන්නේ තමන්ට ආදරය කරන අයව පහතට දාන එක විනාශ කිරීම. ඒ නිසා මේ ආදරය කරන්න ඕන කාටද නොකරන්න ඕන කාටද මොනවටද කියන එක අපි දැනගත්තා. ඒ දන්නේ නැතුව ආවට ගියාට ආදරය කරන්න යෑම අනතුරුදායකයි, එහි අහිමි වීමක් වෙන්න පුළුවන්. ඒතර අහිමි වෙන්නේ ආදරය නෙවෙයි, එහින් වින්ද සතුට, එයින් ලැබුණු වින්දන ටික තමයි අහිමි වෙලා යන්නේ. දැන් අර මුලින් කීවා වගේ මෙතන සදාකාලික ආදරයක් නැහැ. එක තමන්ගේ හිතේ තියෙන ආදරය අඩුවෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් පාර්ශවයේ හිතේ තියෙන ආදරය අඩුවෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ආදරයක් ඒ ආදරය නිසා කිසියම් සම්බන්ධයක් ඇති වුණාද, ආදරය අහිමි වෙනකොට අඩු වෙනකොට ඒ සම්බන්ධය ආදරය මත පමණක්ම නම් ඒ සම්බන්ධය ඇති වුණේ ඒක බිඳ වැටෙන්න පුළුවන්. එවිට තමයි කෙනෙකු අර දරා ගන්න බැරි වේදනාවකටපත් වෙන්නේ, මත්ද්‍රව්‍ය වලට යන්නේ, පිස්සු හැදෙන්නේ, සහ සීදිනසා ගැනීම බැලුවොත් මොන හේතුව මත පිටින් කිව්වත් සැබෑම හේතුව තනිවීම පිළිබඳ කාරණේ. ප්‍රශ්නෙට Tamanට තනියෙන් මුණ දෙන්න බැරිකම්. මොනම ප්‍රශ්නයකට හරි එතන ඒ ආදරයක් තිබුණා නම් අර අවශ්‍යතා ඉටු වෙන ආදරයක් තිබ්බනම් කවුරුවත් සීදී නසා ගන්නට යන්නේ නැහැ. එතකොට මේ ආදරෙන් කෙනෙක් යමකට ආදරය කරනකොට අනිවාර්යයෙන්ම අර හිත බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. ඒ ආදරය කරන දෙය මට අයිති. ඒ අයිතිකරු මම. ඒ නිසා මට ෘචි ආකාරයට ඒ තියෙන්න ඕන. මා කැමති විදියට අඳින්න ඕනේ, මා කැමති විදියට ජීවත් වෙන්න ඕනේ, මා කැමති අය එක්ක කතා කරන්න ඕනේ, අකමැති අය එක්ක කතා නොකර ඉන්න ඕනේ. දැන් මේ විදිහට අර ආදරය කරන්නේ එක හිතක්. හැබැයි එක්කෙනෙක් ආදරය කරන අතර තව කෙනෙක් අරයට නීති දානවා. මේ දෙකම එකක් නෙවෙයි. මේ ආදරය නෙවෙයි නීති දාන්නේ. ආදරයට මුවා වෙලා මෙතන මමත්වයේ ආත්මార్థකාමීත්වයේ ඇවිල්ලා නීති දානවා. ඉතින් ආත්මార్థකාමීත්වයට කිසි දෙයක් තියාගන්න බෑ Taman ළඟ. හැබැයි ඒකේ වරද දාන්නේ ආදරයේ පිට. ආදරය ඇත්තටම අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ නිසා තමා ඔය ආදරය මත පමණක් සම්බන්ධතා ඇති කර නොගත යුතුයි කියන්නේ. ආදරය හොඳ ප්‍රවේශයක් වෙන්න පුළුවන් සම්බන්ධතාවලට, නමුත් ඒ මත අවබෝධය අවශ්‍යයි, අන්‍යෝන්‍ය ගැළපීම අවශ්‍යයි. ඒතර ආදරයෙන් කෙනෙකුට එන්න පුළුවන් නම් ඒබඳු සම්බන්ධතාවයකට ඒක බියක් නැති, තමන්ට හානියක් කරගන්නෙත් නැති, තව කෙනෙකුට හානියකුත් නොකරන ආදරණීය සම්බන්ධයක් වෙන්න පුළුවන්.
හොඳයි, මම හිතන්නේ අපි වටපිටාව සකස් කර අවසానයි අපේ වඩා වැදගත් මාතෘකාවෙත් ශ්‍රිය වෙන්න. ආධ්‍යාත්මික මිත්‍රත්වය හැම වෙලාවම ඔබතුමා ප්‍රශ්න මාතෘකාවක් ලබා දෙන විට හරි අපූරු මාතෘකාවක් අපිට ලබා දෙනවා. ආදරය සහ ආධ්‍යාත්මික මිත්‍රත්වය. මම ඒට ලැබුණ මට ප්‍රශ්න මාලාවට යන්න කලින් මා කැමති ඔබතුමාගෙන් අහන්න, අපිට හැමෝටම කිසියම් ආකාරයක අවබෝධයක් සිතුවිල්ලක් ඇති මොකද්ද මේ ආධ්‍යාත්මික මිත්‍රත්වය කියන්නේ කියලා. හැබැයි මා කැමති ඔබතුමාගෙන් පැහැදිලි කර ගැනීමට මේ ආධ්‍යාත්මික මිත්‍රත්වය යන්නෙන් අදහස් කරන්නේ එනම් මොන ආකාරයේ දෙයක්ද, ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ පැහැදිලි කිරීම කෙසේද කියන එක.
ආධ්‍යාත්මික සම්බන්ධතාවයක් කියන්නේ ඒකත් ගැඹුරු සම්බන්ධතාවයක්. දැන් ආදරය හැඟීමක්. ආදරය මත කෙනෙකු සම්බන්ධතාවයක් හදාගන්නත් පුළුවන්, සම්බන්ධතාවයක් හදා නොගෙන ඉන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම ආදරය නිසා සම්බන්ධතාවයක් ඇති වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඇති වෙන්නේත් නැහැ. ආදරයක් තියෙන්න පුළුවන්, කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේම මේ ආධ්‍යාත්මික සම්බන්ධයේදී එහි වැදගත් භූමිකාවක් ආදරය ඉටු කරන්න පුළුවනි. නමුත් එතන ආදරය පමණක් නොවේ, තවත් සාධක, තවත් මූලික අණු පරමාණු තියෙනවා ආදරයට අමතරව. මේ ආධ්‍යාත්මික සම්බන්ධතාවයක්, ආධ්‍යාත්මික මිත්‍රත්වයක් කියවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙය මේ ඉතාම ගැඹුරු, එහෙම නැත්නම් මේ ලෞකිකත්වයෙන් සම්පූර්ණයෙන් අයින් වුණු නිරාමිස හදවත් තුළ පමණක් ඇති වෙන එහෙම සමාජයක, අලෞකික සමාජයක එහෙම පිරිසක් අතර පමණක් තියෙන්න පුළුවන් දෙයක් කියලා. නෑ, එහෙම නෑ. මේ ඕනෑම හිතක ඇතිවෙන්නත් පුළුවන්, ඇති කරගන්නත් පුළුවන්, ඇති කරගන්න ඕනේ මේ ආධ්‍යාත්මික මිත්‍රත්වය සම්බන්ධතාව. මෙතන මේ සාමාන්‍ය සම්බන්ධතාවයක් ගත්තහම එතන කොහොම වුණත් බලාපොරොත්තු තියෙනවා. මට තමන්ට මොනවද ලැබෙන්න ඕනේ කියන බලාපොරොත්තු තියෙනවා. ඒ නිසායි ආයෝජනය ඕනෑම ඒබඳු සම්බන්ධතා, ඒබඳු ආදර, ප්‍රේමයන් ආයෝජනයන් දෙනවා. හැබැයි ඊට වැඩිය ගන්න බලාගෙන. ඉතින් ඒ නිසා තමයි මේ ප්‍රශ්න ඇති වුණාම කියන්නේ මම මෙච්චර කරා, අච්චර කරා, මෙච්චර දුන්නා, ඒ වුණාට මට ලැබුණේ නැහැ කියලා. ආධ්‍යාත්මික සම්බන්ධතාවයකදී එහෙම තමන්ට බලාපොරොත්තුවක් නැහැ, තමන් ආපහු ගන්න. ඒත් එහෙම බලාපොරොත්තුකින් තොරව සම්බන්ධතාවයක් පවත්වා ගන්න පුළුවන්. දෙමව්පියන්ටත් පුළුවන් දරුවන් ගැන. එතන ඉඳන් පටන් ගන්න ඕනේ මේ ආධ්‍යාත්මික සම්බන්ධතාවයේ පටන් ගන්න ඕනේ දෙමව්පියන් දරුවන් එක්ක. ඊළඟට ඕනෑම කෙනෙක් සමග, ඕනෑම සමාජයක් එක්ක පුළුවන්. මම පුංචි කතන්දරයක් කියන්නම්. මේ එක දරුවෝ දෙන්නෙකු හිටිය පවුලක පුංචි දුවෙක් හිටියා. තව අවුරුදු 10ක 11ක පුතෙක් හිටියා. මේ දුවට මේ අසාධ්‍ය තත්ත්වයක් ඇති වෙලා රෝහල් ගත කරා. කිව්වා මේ හරියටම ගැළපෙන ලේ නොදුන්නොත් දුව මැරෙනවා. ඉතින් මේ ලේ හොයන්න ලේසි නෑ. මේ පුතාට ගැළපෙනවා, ඒ තමන්ගේ අයියට. දැන් නංගි තමයි රෝහලේ ඉන්නේ අවුරුදු 7-8ක නංගි. අයියා අවුරුදු 10ක් 11ක් විතර. මේ අවුරුදු 10ක් 11ක් වෙච්ච පුතාගේ ලේ ගැළපෙනවා. ඉතින් අර වෛද්‍යවරයාත් කිව්වා, අම්මා තාත්තාත් කිව්වා, පුතේ නංගි මැරෙන්නේ යන්නේ. හැබැයි පුතාට නොත් නංගිව බේරගන්න පුළුවන්. කල්පනා කරන්න ඕනේ. ඉතින් මෙයාට පුදුමයි, මොනවද මේ කල්පනා කරන්න තියෙන්නේ. හැබැයි ඉතින් බල කරන්න බෑනේ. තව කෙනෙක් ගලේ බලෙන් ගන්න බෑනේ, මදුරු කූඩල්ල වගේ. ඉතින් හප්පුත්තේ කල්පනා කරලා කියන්න. ඉතින් මේ පුතා දැන් මේ හැන්දෑවේ කිව්වේ වැලි වෙනකල් කල්පනා කරා මේ කාරණේ. කල්පනා කළා උදේ කිව්වා හමන් ලේ දෙන්න. ලේ දෙන්න. ඉතින් බොහොම සන්තෝෂයෙන් ගිහලා දැන් ඇඳේ රෝහලේ ඇඳේ තියලා ලේ ගන්නවා. අරගෙන අනිත් පැත්තෙන් අර නංගිට ඒ ලේ ටික දෙනවා. දෙන ගමන් ටික වෙලාවකින් මෙයා අහනවා, මේ පුතා තව කොච්චර වෙලාවක් මට ජීවත් වෙන්න පුළුවන්ද කියලා. කියන්නේ තව කොච්චර වෙලාවකින්ද මම මැරෙන්නේ කියලා මේ පුතා ඉතින් මේ පුතා හිතුවේ ලේ දුන්නාම මැරෙනවා කියලා. දැන් ලේ නැති නිසානේ නංගි මැරෙන්නේ යන්නේ. දැන් Taman ලේ දුන්නොත් Taman මැරෙනවා. ඒකයි මේ පුතාගේ කල්පනා කරන්න ඕනේ කියලා. මං ජීවත් වෙනවද නංගි මැරිලා නැත්තම් මං මැරිලා නංගිව ජීවත් කරනවද? ඒක තමයි එළිය වෙනකල් කල්පනා කරේ. කල්පනා කළා පුතා තීරණයක තාම මේ අයියා පුංචි අයියා මම මැරෙන්නට කමන්නේ. මං නංගිට ආදරේ. නංගිට මැරෙන්න දෙන්න බෑ. ඉතින් ලේ දෙන ගමන් අහනවා දැන් මං මැරෙන්නේ. ලේ දුන්නට මැරෙන්නේ ඒකත්තේ නෑ. ගන්නෙත් නෑ. ඒ හොඳම උදාහරණයක් මේක ගන්න පුළුවන්. කිසිම බලාපොරොත්තුවක් නැතුව මොනම තමන්ට ගන්න කිසි බලාපොරොත්තුවක් නැතුව තව කෙනෙක්ගේ යහපත වෙනුවෙන් සැබෑම යහපත වෙනුවෙන් කැපවෙන්න පුළුවන් නම් ජීවිතේ දෙන්න ඕනේ. නමුත් කැපවීමක් කරන්න පුළුවන් නම් පෙරලා යමක් අපේක්ෂා නොකර අන්න ඒ තමයි ආධ්‍යාත්මික ආදරේ ආධ්‍යාත්මික මිත්‍රත්වයේ පදනම.
ඔබතුමාගේ කතන්දර නම් හරිම අපූර්වයි හදවතටම වදිනවා. හදවතට දැනෙනවා මේ උදාහරණ. මම හිතන්නේ අපි ආධ්‍යාත්මික මිත්‍රත්වයේ පිළිබඳ අපි සිතා සිටි දෘෂ්ටි කෝණයන් වෙනස් කරලා මම හිතන්නේ හැමෝම සූදානම් විය යුතුයි ආධ්‍යාත්මික මිත්‍රත්වය පිළිබඳ වෙනත් ආකාරයකට බැලීමට කියලා මට හිතෙනවා. ඕනෑම පුද්ගලයන් දෙදෙනෙක් අතර ආධ්‍යාත්මික මිත්‍රත්වයක් ඇතිවිය හැකි ඇතිවිය යුතුයි කියලා ඔබතුමා ප්‍රකාශ කරා. ඒ පැහැදිලි කිරීමත් එක්ක මම කැමති අපිට ලැබුණු ප්‍රශ්නයකින් තවත් ප්‍රශ්නයකින් මේ මාතෘකාව තවදුරටත් ගැඹුරට රැගෙන යාමට කියන්න හිතනවා. ආදරය සහ ආධ්‍යාත්මික මිත්‍රත්වය ගැන ප්‍රශ්නයක් අහනවා. අපි ප්‍රශ්න යොමු කරන නිතරම ප්‍රශ්න යොමු කරන කල්යාණ මිත්‍රේ ආධ්‍යාත්මික මිත්‍රත්වය ලෙස සඳහන් වන්නේ රතන සූත්‍රයේ සඳහන් වන ඒ පුද්ගල අට්ටිසත්තන් පසත්තා චන්තාරේතානි ගානි හොන්ති යන පුද්ගලයන් අට දෙනාගේ ආශ්‍රය නිසා හටගත් මිත්‍රත්වයද? එසේනම් ආධ්‍යාත්මික මිත්‍රත්වය ඊටමත් දුර්වල වටිනා ලාභයක් වෙනව නේද? මේ භවයේ ලබාගත හැකිද සැකයක් ඇත. මේට නිදුසුනක් ලෙස එක සාර්ථක බමුණාසා බැමිණිය ජාතකතාව සැලකිය හැකිද? ගැඹුරට අරන් යන තවත් ප්‍රශ්නයක්
ඒක. ආධ්‍යාත්මික ආදරයට ආධ්‍යාත්මික මිත්‍රත්වයට හොඳම නිදර්ශනය තමයි බුදු පියාණන් වහන්සේ. ඒත් උන්වහන්සේ තුල තිබුණු ඒ කියන මහා කරුණාව කියම් ආදරේ කියනවට වඩා මහා කරුණාව. හැබැයි දැනි උන්වහන්සේ කියලා නැහැ මං ආදරේ. උන්වහන්සේ උදේම අවදි වෙලා මහා කරුණා සමාපත්තියෙන් බැලුවා කියා කියනවා කාටද අද තමන් වහන්සේ පිහිට වෙන්නේ කියලා. ඒතකොට කරුණාව කියන වචනේ තමයි එතන භාවිතා කරලා තියෙන්නේ. නමුත් තව කෙනෙකුට දැන් අර සෝහනේ බැඳලා දාලා හිටිය කෙනාට, පාර අතු ගාපු කෙනාට, පටාචාරා නැගෙනියට, කිසාගෝතමී අම්මට, මේ අයට ඒ කරුණාව විදිහට නෙමෙයි ඇහුවනම් මොකද්ද දැනුනේ කියලා ඒ විදිහේ ලොකු ආදරයක් කියලා කියේ. ලොකු ආදරයක් දැනුනේ. දැන් ඒට හොඳම නිදර්ශනය තමයි බුදුරජාණන් වහන්සේ. ඉතින් දැන් උන්වහන්සේ අද නැහැනේ. උන්වහන්සේ අද නැහැ. ඊළඟට ඒ රතන සූත්‍රයේ කියන ඒ යතිදං චත්තාරි පුරිසේ යෝගානි අට පුරිස පුද්ගලා ඒ අටවිධ උතුම් පුද්ගලයන්. අටවිධ කියන්නේ මහරහතන් වහන්සේලා, රහත් මාර්ගයේ ඉන්න අනාගාමී උතුමන් වහන්සේලා, අනාගාමී මාර්ගයේ ඉන්න සකදාගාමී උතුමන්, සකදාගාමී මගෙහි ඉන්න සෝතාපට්ටි උතුමන් සහ සෝතාපට්ටි මාර්ගයේ ඉන්න. ඉතින් මේ තමයි අස්ථාරි පුද්ගල මහා සංඝරත්නය. දැන් මේ දුර්ලභ තමයි. මේ දුර්ලභයි අනිවාර්යයෙන්ම. මේ ඔය ඇඟේ හැප්පෙන කාන්ට නැහැනේ. තව නගරයකට ගියාම එහෙම ඉන්න බෑ. කවදත් දුර්ලභයි. අදත් එහෙමයි. එදත් එහෙමයි. සුලභ වෙන්න පුළුවන් ඇති ඔය මේ සුද්ධාවාස බ්‍රහ්මලෝකික වගේ. ඒක ඉතින් සම්පූර්ණයෙන් ඉන්නේ උන්වහන්සේලා පමණයි. වෙන කවුරුවත් නැහැ. නිසා 100%ක්ම ජනගහණය කල්‍යාණ මිත්‍රයන් ආධ්‍යාත්මික මිත්‍රයන්. ඉතින් මෙහෙට ආවම ඒක අඩුයි දුර්ලභයි. නමුත් ඉතින් අතන එක අවස්ථාවක් දීලා තියෙනවනේ සෝතාපට්ටි මාර්ගයේ ඉන්න. ඒ කියන්නේ මේ උත්සාහ කරන පිරිසක් තාම ඒ බඳු නිශ්චිත ඵලයකටපත් වෙලා නැහැ. නමුත් ඒ සඳහා පිළිවෙත් පුරන කැපවුණු මගෙහි යන්න උත්සාහ කරන පිරිසක්. ඒ අයත් කල්යාණ මිත්‍රයන් තමයි. දැන් මේ ඒක දුර්ලභයි. නමුත් නැත්තේ නැහැ. නැහැ කියන්න බැහැ අපිට. අප හොයාගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක අපේ දක්ෂතාවය. අපේ පෙරපිනකුත් තියෙන්න ඕනේ. අපි ඒ ගැන මේ ඔය නැව් කොහෙද තියෙන්නේ කියලා, ගුවන් යානා කොහෙද තියෙන්නේ කියලා රේඩා වලින් හොයනවානේ. ඒ වගේ අපිට තියෙන්න ඕනේ මේ ආධ්‍යාත්මික මිත්‍රයන් හඳුනාගන්නට කිසියම් ඉවක්. ඉවක් තියෙන්න ඕනේ. ඉවක් තියෙනවා නම් මොනතරම් දුර්ලභ වුණත් හොයාගන්න පුළුවනි. ඉතින් අපි බලන්න ඕනේ තමන් ඉන්න තැනට වැඩිය ආධ්‍යාත්මිකව ඉහළට එන්න පුළුවන් ආශ්‍රයක් හැම විටම ලබා ගන්න. ආශ්‍රයක් කියන්නේ සමීප ඇසුරක් කෙනෙකු සමග ඇති කරගන්න විට හැම විටම බලන්න අපේ ඉන්න තැනට වඩා අඩියක් හරි උඩින් ඉන්න කෙනෙකුව සමීපව ඇසුරු කරන්න. ඒ අත්‍යවශ්‍යයි. ඒක තමයි හොයන්න ඕනේ කාරණේ. කඳ මුදුනටම නැගපු කෙනෙක් ඉන්නවද කියලා නෙමෙයි. අපිට වැඩි අඩියක් හරි උඩපඩියක ඉන්න කෙනෙක් ඉන්නවනම් ඒ ඇති. ඒ වගේම අපිට වැඩි පඩියක් පල්ලැහැයෙන් ඉන්න කෙනෙකුට අත දෙන්නත් අපි උත්සාහ කරන්න. ආයා පාප මිත්‍රයෙක් කියලා යාට පයින් ගහන්න නෙමෙයි. ඒතර අපට වැඩිය පඩියක් උඩින් ඉන්න කෙනා අපට කල්යාණ මිත්‍රයෙක් ආධ්‍යාත්මික මිත්‍රයෙක් වෙනවා වගේම අපට වඩා පඩියක් පහලින් ඉන්න කෙනාට අප ආධ්‍යාත්මික මිත්‍රයෙකු වෙන්න ඕන. ඉතින් මේ කාරණා දෙකම දුර්ලභයි. හැබැයි හොයාගන්න බැරි නැහැ. එහෙම වෙන්නත් අපහසු නැහැ.
ආධ්‍යාත්මික මිත්‍රයන් දුර්වලයි. හැබැයි සොයා ගැනීම අපහසු නැහැ. ඒ සොයා ගැනීමට තියෙන ඕනේ දක්ෂකම සහ ඉව ඔබට තියෙනවාද කියලා බලන්න. ඒ වගේම අධ්‍යාත්මික මිත්‍රත්වයේ ඉහළම සංකේතය තමයි බුදුන් වහන්සේ මේ පැහැදිලි කිරීම. මම හිතන්නේ අපේ කතාවට තවදුරටත් ආලෝකවත් වුණා කියලා මම හිතනවා. ඒ අතරට තවත් එක කල්යාණ මිතුරියක් හෝ මිතුරෙක් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයක් මා කැමති ඔබතුමාට යොමු කරන්න. විශේෂයෙන්ම ඒ අතර මා කැමති අපේ අනිත් කල්යාණ මිත්‍රයා මේ සමග සම්බන්ධ වෙන සියලුම දෙනාට ආරාධනාවක් කිරීමට. දැන් අපි පැයක පමණ වේලාවක් මේ සාකච්ඡාව අරගෙන ගියා. අපිට කාලය ගත වෙනවා දැනෙන්නේ නැතුව ඇති. ඔබතුමාගේ පැහැදිලි කිරීම මත අපි හැමදෙනාම බොහොම ආදරයෙන් ඒ පැහැදිලි කිරීම සවන් දෙනවා. ඒ රස විඳිනවා. ඒ වගේම සමයි ගැන යම් ගැඹුරට හිතන්න උත්සාහ කරනවා. ඒ සිතුවිලි අපේ ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරනවා. ඒ තමයි මම හිතන්නේ කල්යාණ ඔබතුමා අපේ හැමෝටම ලැබුණු උතුම්ම කල්යාණ මිත්‍රයෙක්. අපි බොහොම වාසනාවන්ත පුද්ගලයන් හැටියට මා සලකනවා. පෞද්ගලිකව ඔබ සැමමත් එම සලකනවා ඇති කියා මා හිතනවා. විශේෂයෙන්ම මේ සාකච්ඡාවේ පළවෙනි පැය පුරාවට අපි සාකච්ඡා පවත්වන බවත් ඉතුරු පැය භාගය තුල ඔබගෙන් ලැබෙන ප්‍රශ්න මත මේ සාකච්ඡාව ඉදිරියට අරන් යන බවත් ඔබ හොඳ ආකාරව දන්නවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපේ වැඩසටහන් වලට ඔබ කල්‍යාණ මිත්‍රයන් සියලු දෙනාගේම සුදුසු මාතෘකාවක් යෝජනා කරන ලෙස ඉදිරි වැඩසටහන සඳහා ඒ වගේම ඒ මාතෘකාවට අදාළ ප්‍රශ්න අප වෙත යොමු කිරීමෙන් අපිට මේ සාකච්ඡාව තමත් ප්‍රයෝජනවත් ලෙස සහ රසවත් වෙන්නෙම සියලු දෙනාටම ජීර්ණය කරගෙන කරගත හැකි ආකාරයේ සාකච්ඡාවක් කිරීමට අපිට හැකියාව ලැබෙනවා. තවත් එක ප්‍රශ්නයක් මා කැමතියි අපේ ගුරුතුමා යොමු කරන්න. රාගය, දේශය, මෝහය යන අකුසල මූල්‍යවලින් තොර ආදරය ආධ්‍යාත්මයේ සුවපත් කරන කල්යාණ මිත්‍රත්වය වර්ධනය කරන ආකාරය පැහැදිලි කරන්න. රාගය, ද්වේෂය, මෝහය යන අකුසල මූලයන් වලින් තොර ආදරය ආධ්‍යාත්මයේ සුවපත් කරන කල්යාණ මිත්‍රත්වය වර්ධනය කරන ආකාරය පැහැදිලි කරන්න.
ආදරය ඉටු කරන නැත්තම් තෘප්තිමත් කරන මූලික අවශ්‍යතා ටිකක් ගැන කතා කරානේ මුලින්ම. ආරක්ෂාවක් දෙනවා, අවධානය දෙනවා, අයිතියක් දෙනවා, දේපලක් දෙනවා, බෙදාගන්න තනිකම නැති කරනවා, සතුට දෙනවා, නිදහස දෙනවා. නිදහස ගැන වැදගත්. මොකද මේ කෙනෙකුට හොඳටම බයක් නැතුව ස්වභාවිකව ඉන්න පුළුවන් තමන්ට ආදරය කරන පිරිසක් එක්ක පමණයි. ඒ ආදරය විනිශ්චය කරන්න යන්නේ කෙනෙක්. ඒ නිසා හරි ස්වභාවිකව කතා කරන්න පුළුවන්, හැසිරෙන්න පුළුවන්. ඒ නිදහසත් මිනිසයාට ඕනේ. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ අර මේව ඔක්කොම පිටින් හොයනවා. ආදරේදී මේවා පිටින් තව කෙනෙකුගෙන් හොයන්නේ. ඒතර මම කවුද, මගේ කවුද, මං අහවලාගේ, අහවලා මගේ. දැන් මේ විදිහට එක පැත්තකින් තමන් තව කෙනෙකුගේ දේපලක් බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් තව කෙනෙකු තමන්ගේ දේපලක් බවට පත් කරගන්න. ඉතින් මේක තමයි සාමාන්‍ය වෙන්නේ. ඒතර මෙතන ලෝභය තියෙනවා, මෝහයක් තියෙනවා. එහෙම කරගන්න බෑනේ. කවුරුවත් කොහමද අපේ දේපලක් වෙන්නේ? දැන් අපි කොහමද තව කෙනෙකුගේ දේපලක් බවට පත් වෙන්නේ? ඒත් මේක මෝහය. ඊළඟට මෙහෙම ඕනේ කියන එක ලෝභය. මේ කරගන්න බැරි වුණාම තමයි ද්වේෂය ඇති වෙන්නේ. ඉතින් ආදරයයි වෛරයයි අතර මේ හැතක්ම ගානක දුරක් නැහැ. කාලේ පැත්තෙනොත් තප්පරයක් හොඳටම ඇති ආදරය වෛරයක් බවට පත් වෙන්න. ඔබ නැතුව ජීවත් වෙන්න බෑ කියන තැනින් සදහටම එපා කියන තැනට එන්න වැඩි කාලයක් යන සමට විනාඩියක් ඇති ඔය පරිවර්තනයේ වෙන්න. ඔබ නැති වුණොත් මැරෙනවා කියලා, තමන් මැරෙනවා කියන තැනින් අනිත් කෙනාව මරණ තැනට යන්න අවුරුදු ගාණක් අවශ්‍ය නැහැ. ඒත් මේ සාමාන්‍ය ආදරය කැරකෙන්නේ ලෝභයයි දේශයයි වටේ. මේ දෙකේ දෝලණය වෙනවා මෝහය නිසා. දැන් මේ තමයි සාමාන්‍ය ආදරය නිසා තමයි මේක වැදගත්. සාමාන්‍ය සමාජයේ මේ ඕනේ. මේ ආදරය හොයන්නේ නැති දෙන්නෙක් තමයි සාමාන්‍ය සමාජයේ, සාමාන්‍ය නොවන සමාජයේ ඉන්නේ අසාමාන්‍ය දෙන්නෙක්. එක්කෙනෙක් පිස්සු. දැන් පිස්සු කියලා කියන්නේ රෝහල් වලම ඉන්න අයට නෙමෙයි, පාරේ ඔහේ යන්නේ තයිම කියෝ කියෝ ඇවිද ඇවිද ඉන්නේ. අපි ගණන් ගන්නෑ ඔය ඇය හිටියා සමාජයේ. දැන් නම් අඩුයි එහෙම පාරේ යන අය. නමුත් අපි දන්න කාලේ ඔය හිටිය ඔහෙ දුවනවා එච්චර. දැන් මේ අය ආදරේ හෙව්වේ නෑ, හොයන්නේ නෑනේ. ආදරේ හොයාගෙන නෙමෙයි මේ දුවන්නේ පාරේ. හැබැයි ආදරේ හොයන්න ගිහිල්ලා එහෙම පිස්සු වැදුනා වෙන්න පුළුවන්. ඒ මොකක් හින්දා පිස්සු වැදුනක් දන්නේ? ඒකේට ආදරේ තියෙන්න ඇති මුලින්. නමුත් එහෙම පිස්සු කියන தත්ත්වයට ආවට පස්සේ යා ආදරේ හොයන්න යන්නේ නැහැ. එයා මේ ආදරය හොයන චක්‍රයෙන් එළියට විසික් වෙලා තියෙනවා. හැබැයි එළියට ගිහිල්ලා තියෙන්නේ අසමතුලිත මනසකින්. ඊළඟ කෙනා තමයි මේ ඔය මුනිවරේ කියන කෙනෙක්. එහෙම නැත්නම් ඒ தත්ත්වෙට උත්සාහ කරන කෙනෙකු. එයත් ආදරය හොයන්න යන්නේ අර අවශ්‍යතා තමා තුලින්ම සම්පූර්ණ කරගන්න බලනවා. තමන් තමන්ට බැරිද පහනක් වෙන්න, තව කෙනෙක්ගේ හේවණක් වෙනුවට මට බැරිද මටම ආරක්ෂාවක් දෙන්න, මට බැරිද මට අවධානය යොමු කරන්න, ඒ තව කෙනෙක්ගේ අවධානය මම හොයන්නේ මට බැරිද. දැන් මේ විදිහට මේ ඒ අනුන්ගෙන් හොයන ටික තමා තුලින්ම සම්පූර්ණ කරගන්න උත්සාහ කරන, විශේෂයෙන් සමත භාවනාවේදී. ඒතර ඒ සමත භාවනාවේ නිසා ප්‍රතිඵලයක් තමයි ලොකු සතුටක්, ප්‍රීතියක්, ප්‍රමෝදයක් ඇති වෙනවා තනියම. එහෙම ඒක ඇතුලේ තනියම ඉන්න පුළුවන්. දැන් ධ්‍යාන සුඛේ බදාගෙන විඳින සුඛයක් නෙමෙයි, පිරිසක් එක්ක සාමූහිකව අත්වල් බැඳගෙන නෙමෙයි සමාධි සුවේ විඳින්නේ, ධ්‍යාන සුවේ විඳින්නේ. ඒක හුදකලා. මේ හුදකලා විතිය කියලා කිසි තනිකමක්, පාළුවක්, ડિප්‍රෙෂන් එකක්, ඇන්සයිටි මේ මොනවත් නැහැ. ඒ වෙනුවට හරීම පිරුණු හැඟීමක් තියෙනවා. ඒ සමත යෝගියා. ඊළඟ විපස්සනා යෝගියා මේවා ඉෂ්ට කරගන්න යන්නේ ඔය එක අවශ්‍යතාවයක්වත්. මේවා අත්හැරලා දා. මේ රකවරණය කිරීම අත්හරිනවා යා. විපස්සනා විදි කරන්නේ එයයි. තමන්ට වටිනාකමක් දීම අත්හරිනවා. මේ සතුට හිවීම අත්හරිනවා. නිදහස හිවීම අත්හරිනවා. ඒ ඕනකම් අත්හරිනවා. ඉතින් ඒ අත්තරින් නිසා එයා ආදරය හොයන්නේත් නැහැ. සමතයෝගියා තමා තුළින් ඒ අවශ්‍යතා ඉටු කරගන්න උත්සාහ කරන නිසා එයා ආදරය හොයන්නේත් නැහැ. අර පිස්ස කොහොමත් ඒ ආදරය හොයන්නේ නැහැ. එයාට පිස්සු හැදිලා ඔහෙ එයා එයාගේම ලෝකෙක ජීවත් වෙනවා. ඒ හැර මේ දෙන්න හැර දෙන්න කියන්නේ අර යෝගීන් දෙන්නම එක පැත්තකට දැම්මොත් මේ පිස්සු කෙනයි යෝගියයි හැර අනිත් හැමෝම ආදරය හොයනවා. දැනුවත් හොන දැනුවත්. හැබැයි හොයන ආදරය ඇතුලේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දෝලිනේ වෙන ආදරයක් තමයි හොයන්නේ. හැබැයි ලෝභ, ද්වේෂ, මෝහ අඩු කරගන්න, ආශ්‍රය කරගන්නත් ඒ ආදරේම උදව් කරගන්න පුළුවනි. දෙවිධයකට එකක් තමයි ඒ අපිට ආදරේ දෙන කෙනාට පුළුවන් අපි ඒ පැත්තට ගෙනියන්න. ඒ ආදරේ හරහා අතින් අල්ලගෙන එක්ක යන්න පුළුවන්. ඒ පාරට නිවනට නෙවෙයි, ඒ පාරට එක්ක යන්න පුළුවන්. දෙවන ක්‍රමේ තමයි මේ හොයන ආදරේ, විඳින ආදරේ තමයි ඕන විදියට ලැබෙන්නේ නැති වුනහම අහිමි වෙනකොට ඒක දරා ගන්න බැහැ. ඒක තමයි ලොකුම දුක. ලොකුම දුක. ලොකුම සතුටක් මිනිස්සයා විඳින්නේ ආදරෙන්, ලොකුම දුකක් විඳින්නේ ආදරෙන්. අන්නේ දුකේදී මේ ඇත්ත යථාර්ථය, පළවෙනි ආර්ය සත්‍ය අවබෝධ කරගන්න එතනින් කෙනෙකුට දොරක් කරගන්නත් පුළුවන්. ඉතින් මේ ක්‍රම දෙකෙන්ම පුළුවන්. ලෝභ දේශ මොහ තුලින් ඇති වෙන ආදරය, ලෝභ දේශ මොහ නැති වෙන තැනකට උදව් කරගන්න.
ආදරය නිසා තමයි ලොකුම සතුට ඇති වෙන්නේ, වගේම ආදරය නිසා තමයි ලොකුම දුකක් ඇති වෙන්නේ. ඔබතුමාගේ පැහැදිලි කිරීම ඒ අතර තව ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා අපිට. මේක මේ වචන දෙකක් සම්බන්ධයෙන් අහන ප්‍රශ්නයක්. මේක පැහැදිලි කරන්න කියලා අපේ කල්‍යාණ මිත්‍රයෙක් යොමු කරලා තියෙනවා. මම මේ ප්‍රශ්නේ විදිහටම කියවන්නම්. Sir, is spiritual love and loving kindness same? Sir, is spiritual love and loving kindness same?
ආධ්‍යාත්මික ආදරයයි මෛත්‍රියයි එකක්ද කියලා වගේ තමයි මම හිතන්නේ. මේක සිංහලට පරිවර්තනය කළොත් කියන්න වෙන්නේ. මෙහෙම කියන්න පුළුවනි. දැන් මෛත්‍රිය ඒක ආධ්‍යාත්මික ආදරය කියන එක ඇත්තටම බෞද්ධ අපිට ඒ වචනේ ඕනෙම නැහැ. අපිට ඒක සතර බ්‍රහ්ම විහරණ විදියට හතරක් විදියටත් කියනවනේ. මෛත්‍රී, කරුණා, උදිතා, උපේක්ඛා. එතන ඒක බොහොම පළල්. ඉතින් මේ ආධ්‍යාත්මික ආදරය කියවහම මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා මේ සියල්ල එකතු කරලා හතරම එකතු කරලා ඒ හතරටම දෙන්න පුළුවන් නමක් විදිහට තමයි ගන්න පුළුවන් ආධ්‍යාත්මික ආදරය. මොකද මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියවම ඒක කෙනෙක් තුල ඇති වෙන දියුණුවක් කෙනෙක් විඳින සුවයක් මිස ඒකෙන් අනිත්‍යයට මොන විදිහේ බලපෑමක් වෙනවද කියන කාරණේ වැඩි අවධාරණය වෙන්නේ නැහැ නේ. හැබැයි ආධ්‍යාත්මික ආදරේ කියවම එතන මේ අර විඳින පැත්තට ඒ ප්‍රතිලාභ ලබන පිරිසගේ කෝණයෙන් තමයි ආධ්‍යාත්මික ආදරේ කියන්නේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියවම එය තියෙන කෙනාට ඒ මෙත්තා වඩන කරුණා වඩන මුදිතා වඩන උපේක්ඛා වඩන කෙනාගේ කෝණයෙන් තමයි බලලා මෙන්න මේ හතරේ එකකින් ඒ කෙනාට ලැබෙන ප්‍රයෝජන යෝගියාට. ඉතින් මේ ආධ්‍යාත්මික ආදරයයි මෛත්‍රියයි ඒ කෝණ දෙකක් කෝණ දෙක නිසා තමයි මේ වචන පාවිච්චි වෙන්නේ. ප්‍රතිලාභ ලබන පාර්ශ්වයට මෛත්‍රිය කියලා දැනෙන්නේ නැහැ. කරුණාව කියලා දැනෙන්නේ නැහැ. මේක මා කලින් උත්කෝ මේ මුදිතා මේ ඒවා දැනෙන්නේ නැහැ. දැනෙන්නේ ආදරයක් විදියට පපුවට ජීවිතයට ඇඟට දැනෙන්නේ ආදරයක් විදියට. හැබැයි ආදරය වෙනස්. ඒක අර දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරය සාමාන්‍යයෙන් දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරය සාමාන්‍ය යාළුවෙක්ගෙන් ලැබෙන ආදරයට වැඩිය වෙනස්. කිසිවක් පෙරලා අපේක්ෂා නොකර කිසිවක් මීට කලින් දුන්නු නිසාත් නොවේයි. ඒ සියල්ලෙන් තොරව හුදෙක් තමන්ගේම ඒ ලබන කෙනාගේ හිතසුව දියුණුව පිණිස දෙන දෙයක්. ඒ නිසා මේ ඒක ටිකක් දරා ගන්නත් තමයි. සාමාන්‍ය ආදරයකට වැඩිය ආධ්‍යාත්මික ආදරය දරා ගන්න අපහසුකමකුත් තියෙනවා මුලදී. මොකද එහෙම ආදරයක් ලබන්න අපේ හදවත් සුසර වෙලා නැහැ. සාමාන්‍ය හදවත් සුසර වෙලා තියෙන්නේ අර ගනුදෙනුවක බිස්නස් එකක් විදියට කරන ආදරයක. ඉතින් එතනින් පටන්ගෙන අපිට එන්න ඕනේ ආ යුතුයි. අර අපේ හදවත් අපි සුසර කරගන්නට ඕනේ ආධ්‍යාත්මික ආදරයකට මෛත්‍රියකට.
ඒත් සමගම අපිට තවත් ප්‍රශ්නයක් යොමු කර තියෙනවා. ගුරුතුමනි, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව සහ කම්පනය ආදී ආධ්‍යාත්මික ආදරයේ කොටස් නේද? එම කාරණා විස්තර කරන්න පුළුවන්ද? ගුරුතුමනි, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව සහ කම්පනය ආදී ආධ්‍යාත්මික ආදරයේ කොටස් නේද? එම කාරණා විස්තර කරන්න පුළුවන්ද?
ඒ ප්‍රශ්නේ කිසියම් කොටසකට මම හිතන්නේ මුලින් උත්තර ලැබෙන්න ඇති. ඔය සහකම්පණය කරුණාවයි කියන්නේ එකක්. ඒක දෙකක් නෙවෙයි. ඒකේ සහකම්පණය අලුතෙන් මේ හදින පාරිභාෂික වචනයක්. ඒකට අපේ සම්ප්‍රදායේ තියෙන වචනේ තමයි කරුණාව. සහකම්පණය දැන් කරුණාව අපේ සාහිත්‍ය විස්තර කරන්නේ අටුවාවල පර දුක්ඛේ සති හදයේ කම්පාතිති කරුණා. තව කෙනෙකුගේ දුකක් තව කෙනෙකුට දුකක් ඇති වූ කල්හි තමන්ගේ හදවතේ ඇති වෙන කම්පණයට තමා කරුණා කියන්නේ. ඉතින් සහකම්පණය කියන්නේ එහෙම තමයි. ඉතින් මේවා මේ ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ ආධ්‍යාත්මික ආදරයේ අංශු තමයි මේ ඔය තුනයි. ඊළඟට උපේක්ෂාවක් තියෙනවා. ආධ්‍යාත්මික ආදරේ උපේක්ෂාවක් තියෙනවා. උපේක්ෂාව නැත්තම් ඒතන ආදරය කරන කෙනා විඳවන්න පටන් ගන්නවා ආදරේ නිසා. ඔය බොහෝ ආදරවලදී විඳවන්නේ මුදිතාවයි උපේක්ෂාවයි නැති නිසා. මුදිතා උපේක්ෂාවල අඩුවක් තියෙනවා සාමාන්‍ය ආදරයක. ඒක මෛත්‍රිය තියෙන්න පුළුවන්. කරුණාව තියෙන්නත් පුළුවන්. ඒ මෛත්‍රිය කියන්නේ තමන් සහ අනිත් කෙනා එක සමාන මට්ටමේ. ඒක තමයි මෛත්‍රියේ මූලික සාධකයේ සමානාත්මතාවය. ඒ ආදරයේ සාමාන්‍ය ආදරයකත් ඒ හැඟීම තියෙනවා. හැබැයි ඒක කෙනෙකුට දෙන්නෙකුට විතරයි සීමා වෙන්නේ. මෛත්‍රිය සියලු සත්ත්වයන් කෙරෙහි. ඊළඟට කරුණාව කියන්නේ අනිත් කෙනාට ප්‍රශ්නයක් වෙනකොට අපිට දැනෙනවා ඒක. මේ සාමාන්‍ය ආදරයකත් ඒක තියෙනවා. අම්මා තාත්තා කෙනෙකුට දැනෙනවා දරුවෙකුගේ ප්‍රශ්නයක්. අම්මා තාත්තා තමන් වගේම තමයි දරුවෝ ගැන හිතන්නේ. සමහරට තමන්ට වැඩිය දරුවෝ ගැන හිතනවා. විවාහයක දිත්තේක තියෙන්න පුළුවන් සම් පුරුෂයා බිරිඳ අතර නැත් අඩු මුදිතාව මුදිතාව හුඟක් අඩු මුදිතාව කියන්නේ අනිත් පාර්ශවය ජයග්‍රහණ ලබන විට සතුට වෙන්න පුළුවන් ගතිය. එහෙම කිව්වහම හිතෙන්න බලයි නැත්ද දැන් පුතාලා දුල විභාගේ පාස් වෙනකොට අම්මලාට සතුටුයි. සම් පුරුෂයාට උසස් වීමක් ලැබෙනකොට සතුටුයි. බිරිඳට උසස් වීමක් ලැබෙනකොට සතුටුයි. ඒව ඇත්ත. එහෙම සතුටක් තියෙනවා. නමුත් ඒ සතුට ගන්න තමන් ඉන්න ඕනි. කියන්නේ තමන් මුල් වෙලා හැබැයි වෙන කාගේවත් උදව්වකින් දිනුවොත් එහෙම අන්න එතන උදිතාවක් වෙනකොට ඊර්ෂ්‍යාවක් තමයි එන්නේ. සාමාන්‍ය ආදරයක ඊර්ෂ්‍යාව වෙන්න එන්න තියෙන එක දොරක් තමයි මෙතන. එයාට හරියන්න ඕනේ. හැබැයි මා හරහා තමයි හරියන්න ඕනේ. ඒ උදව් මං කරන්න ඕනේ. වෙන කෙනෙක් උදව් කරන්න බෑ. වෙන කෙනෙක් උදව් කරනකොට ඊර්ෂ්‍යාව එන්නේ. ඒ නිසා තමයි මුදිතාව පුහුණු කරන්න ඕනේ. ඒක කවුරු උදව් කළත් කමන්නේ නැහැ. අප ආදරය කරන කෙනා නිරෝගී වෙන්න ඕනේ. එයාට බේත් දෙන්නේ කවුද කියන එක වැදගත් නැහැ. එයාට උගන්වන්නේ කවුද කියන එක වැදගත් නැහැ. එයා ඉගෙන ගන්න ඕනේ. එයා හොඳ කෙනෙක් වෙන්න ඕනේ. ආදර්ශය කාගෙන් ගත්තත් කමන්නේ නැහැ. අපින් ගන්න පුළුවන් ටික අපෙන් ගනි. අපෙන් ගන්න බැරි ටික තව කෙනෙකුගෙන් ගනි. ඒතර මුදිතාව සතුටු වෙන්න පුළුවන් ගැති. සහ උපේක්ෂාව. දැන් සමහරට අපි මෙච්චර කරලා දැන් එයා හොඳ තැනක ඉන්නවා. හැබැයි අපි දැක්කාම අහක බලයි යන්නේ. අපිව ගණන් ගන්නෑ කියන්නේ. සාමාන්‍ය ආදරේ උතුම්දි තමයි හොඳටම විඳින්නේ විඳවන්නේ එතනදි තමයි දරා ගන්න බැරි. හැබැයි ඒ මොකද උපේක්ෂාව නේ. මෙතන ආපහු යමක් බලාපොරොත්තු වෙන්නේ එච්චරයි. නිහඬියාව සම්පූර්ණ නිශ්චලත්වය කරන්න තියෙන ටික කරනවා. ඒකෙන් හොඳක් වෙනවා නම් හොඳක්. හොඳක් වුනේ නැත්නම් ඒත් කමනේ. අපේ චේතනාව හොඳයි. හොඳක් වෙලා ප්‍රසංසා ප්‍රතිචාර දක්වනවා නම් ඒකට උඩපයින්නෙත් නැහැ. ප්‍රතිචාර නැහැ කියලා දුක් වෙන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේ ගුණාංග ටික එකතු වෙන තැනක තමයි ආධ්‍යාත්මික ආදරේ විකසිත වෙන්නේ.
හොඳයි. ආධ්‍යාත්මික ආදරේ විකසිත වීම සඳහා මේ ගුණාංග සියල්ල එකතු වෙනවා නම් එතන ආධ්‍යාත්මික ආදරය විකසිත වන බව ඔබතුමා පැහැදිලි කරා. ඒ වගේම ඔබතුමාට මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු ඊළඟ ප්‍රශ්නය තමයි මම හිතන්නේ කලින්ම පිළිතුරක් ලැබුණා කියලා හිතනවා. ගෞරවණීය ගුරුතුමනි, ආදරයේ ඇතිවීමේ නොඑක් මූලස්ස ඇති බව හැඟෙනවා. ආධ්‍යාත්මික මිත්‍රත්වයේ එයි එක් ආකාරයක් පමණයි. මෙහිදී මුදිතා මෙත්තා මුදිතා කරුණා ඇති බවක් හැඟෙනවා. නමුත් ඒ උපේක්ෂාවක් නැති බවයි අපට වැටෙන්නේ. මේ පාදය දෙන්න මම දැන් ඔබතුමා පැහැදිලි කරා උපේක්ෂාවත් එහි අත්‍යවශ්‍ය කාරණාවක් බව. තවත් ප්‍රශ්නයක් අපිට යොමු කරලා තියෙනවා. ආධ්‍යාත්මික මිත්‍රත්වය මත පදනම් වූ ආදරයක් සෑම විටම රාගී හෝ ආත්මාර්ථකාමී හැඟීම් වලින් තොර බව වැටෙනවා. ආධ්‍යාත්මික මිත්‍රත්වය මත පදනම් වූ ආදරයක් සෑම විටම රාගීයෝ ආත්මාර්ථකාමී හැඟීම් වලින් තොර බව වැටෙනවා. එසේ නොවන සෑම විටම ඒ ආත්මාර්ථකාමී නොවේද? එසේ නොවන සෑම විටම ඒ ආත්මාර්ථකාමී නොවේද?
දැන් මේ ආදරයයි රාගයයි එකක්ද දෙකක්ද කියන ප්‍රශ්නේ මම හිතන්නේ කවදත් සාකච්ඡා වුණු තර්ක කළ විතර්කයට භාජනය වුණු එකඟ වුණු විරුද්ධ වුණු ওই කාලෙන් කාලෙට මතුවෙන ප්‍රශ්නයක්. මේක එදත් තිබුණා අදත් තියෙනවා හෙටත් තියෙයි. එකක් කියන්න ආදරයයි රාගයයි එකයි කියන්නත් හේතු තියෙනවා, සාධක තියෙනවා, නිදර්ශන තියෙනවා. නෑ එකක් නෙමෙයි මේවා වෙනස් කියන්නත් හේතු තියෙනවා. ඉතින් මේවා එකක් කරගන්නවද දෙකක් කරගන්නවද කියන එක තියෙන්නේ තමන්ගේ අතේ. නමුත් සැලකිලිමත් තයි සිහිය අවශ්‍ය වෙන්නේ. තමන් පිළිබඳ තමන්ගේ සිතිවිලි පිළිබඳ අවදිමත් බව ඒ කෙරෙහි සුපරීක්ෂාකාරී වීම ඉතාම අවශ්‍ය වෙනවා. දැන් සිහිය නැතුව ගියොත් මේ කොහෙන් කෙලවරේ ඉඳන්නේ? මොකද මේ ඔය සෑම කුසල සිතක්කට මුවා වෙලා අකුසල චෛතසික වලට එන්න පුළුවන්. අකුසල චෛතසික සාමාන්‍යයෙන් එන්නේ කුසල චෛතසික වලට මුවා වෙලා. අපි අඳුර අපි දොරාරින්නේ කවුළු විවර කරන්නේ අපේ හදවතට එන්න කියලා ආමන්ත්‍රණය කරන්නේ කුසලයට. මේ කුසලයට අපි දොර ඇරියාම අකුසලයේ ඒ කුසලයට මුවා වෙලා ඊට පිටුපසින් එන්න පුළුවන්. එහෙම තමයි එන්නේ. ඒ නිසා තමයි දහමේ වැදගත් මාතෘකාවක් තියෙන්නේ ඔය වංචනික ධර්ම. වංචනික ධර්ම උපක්ඛිලේශ කියන. ඒක වංචනිකයි. කුසලයේ ඇඳුම් ඇඳගෙන ඒ සලු පැලඳගෙන අකුසලයේ එන්න පුළුවන්. ඒ ආදරේ සලු ඇඳගෙන රාගයේ එනවා. ආදරය කතා කරන විට රාගයේ සූදානම් වෙන්න පුළුවන්. ඒතර සිහිය තියෙන්න ඕනේ මේ දෙන්න දෙකක් කියලා අඳුනගන්න. මේ ආදරේ මේ රාගය. මේ දෙක වෙන් කරගන්න පුළුවන් නම් මේ දෙක දෙන්න හඳුනගන්න පුළුවන් නම් මුලින්ම රාගයේ කුමක්ද ආදරයේ කුමක්ද? ඒතර මේ දෙක වෙන් කරගන්න පුළුවන් වෙන් කරගෙන රාගයට පෝරණ දාන්න නැතුව ආදරය පෝෂණය කරන්න ආදරය වර්ධනය කරගන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ වැදගත් වචනයක් තිබුණා ආත්මාර්ථකාමීත්වය රාගය ආත්මාර්ථකාමී. දැන් අර මේ රාගය කියන විට අපිට එන්නේ එක පටු අදහසක් පමණයි. මේ රාගය ධර්මයේ අනුව බැලුවාම ඒක බොහොම විචිත්‍ර අදහසක් තියෙනවා. අර ඔබතුමා මුලින්ම අහුවනේ ප්‍රශ්න දෙකක්. එයින් දෙවෙනි ප්‍රශ්නෙට එවලේ මා උත්තරයක් දුන්නේ නැහැ. නමුත් මෙතනදී ඒ ප්‍රශ්නෙත් ගන්න පුළුවන් මේ. අපි ආදරය කරන්නේ අපේම සිතිවිලි වලට නේද කියලා ඔබතුමා හැමෝම. කවුද කාගේ හරි ප්‍රශ්නයක් ඒක. දැන් මේ ඇත්ත අපි ආදරය කරන්නේ අපේම සිතිවිලි වලට. අපේම සිතිවිලි වලට ආදරය කරන බව අප දන්නේ නැහැ. කෙනෙක් ලස්සනයි. ඒ නිසා අපි ආදරය කරනවා. ඒ ආදරය කරන අයගෙන් ඇහුවොත් ඇයි මෙයාට ආදරය කරන්නේ? එයා ලස්සනයි. එහෙම නැත්නම් එයා උගත්. එයාගේ අදහස් හොඳයි. ධනවත්. ගුණ යහපත් මොනවා හරි කියනවා කාරණයක්. ඒ කියන්නේ තමන්ගේ හිතේ ඇතිවුණු අදහස. තවත් කෙනෙක්ගේ කිසියම් අත්දැකීමක් ආශ්‍රයෙන් අපේ හිතේ චිත්‍රයක් ඇඳගන්නවා. ඒ චිත්‍රය අඳින්නේ අපි. ඒතර අපේ හිතේ මැවෙන චිත්‍රයක් තියෙන අනික් කෙනාට. ඒ චිත්‍රයට තමයි අපි ආදරය කරන්නේ. එළියේ ඉන්න කෙනාට නෙවෙයි. එළියේ ඉන්න කෙනා කවුද කියලා අපි හොයන්නේත් නෑ. හොයන්නත් බෑ අපිට. ඉතින් මේ තමයි ලොකුම ප්‍රශ්නේ ওই සම්බන්ධතාවල. දෙමව්පියන් දරුවන් අතර සම්බන්ධතා, මිත්‍රයන් අතර ආදර අපි කියන ආදර සම්බන්ධතාවල සහ විවාහ ජීවිතයේදී මේ කියනවා දෙන්නට දෙන්න ආදරේ, අම්මලා දරුවන්ට ආදරේ, දරුවෝ දෙමව්පියන්ට ආදරේ, ස්වාමි පුරුෂයා භාර්යාවට, භාර්යාව ස්වාමි පුරුෂයාට මේ ආදරේ කියනවා. නමුත් ඇත්තටම මේ අනිත් කෙනාට නෙමෙයි ආදරේ කරන්නේ. එයා පිළිබඳ අපේ හිතේ ඇඳගෙන තියෙන චිත්‍රයටයි ආදරේ කරන්නේ. ඒ චිත්‍රය වැරදි කියලා කවදා හරි දවසක තේරුණොත් එහෙම කියන්නේ තව වෙනස් චිත්‍රයක් අපේ හිතේ ඇඳිච්ච දවසක තමයි වෛර කරන්නේ. ඒ වෛර කරන්නේ චිත්‍රයකට. ආදරය කරන්නේ සිතුවමකට. හැබැයි කවදාවත් තේරුන්නේ නැත්තම් මේ අපි අනිත් කෙනා ගැන හිතන් ඉන්න විදිහට නෙමෙයි, එයා ඇත්තටම එයා නෙවෙයි කියන කාරණේ අපි හෙව්වේ නැත්තම් අපි අන්ධනම්. ඒ නිසා තමයි ආලේ අන්ධයි කියන්නේ. ඉතින් මේ චිත්‍ර දෙකක් තමයි එකට ජීවත් වෙන්නේ. අනිත් කෙනා චිත්‍රයක් ඇඳගෙන අප පිළිබඳව මේක තමයි කනගාටුම දායක කාරණිය. ඔය බොහෝ දේවල් වලට අහුම්කම් දෙන විට තේරෙනවා මේ දෙකොල්ල කවදාවත් දෙකොල්ල අඳුනගන්නේ නැහැ. චිත්‍ර දෙකක් විවාහ වෙලා. චිත්‍ර දෙකක් විවාහ වෙලා. චිත්‍ර දෙකක් දික්කසාද වෙනවා. චිත්‍ර දෙකක් ගහගන්නවා. මේක තමයි ඇත්ත. දැන් රාගය කොහොමද මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ? රාග කියන වචනේ දහමේ මූලිකම අර්ථය තමයි සායම් පොනවා කියන එක. වේස නිරූපණයේ කියන අදහස තමයි රාගේ මූලිකම අදහස. අපිට ඇහෙන පේන ස්පර්ශ කරන ගඳ සුවඳ දකින ඒ දේවල් වලට හිතින් සායම් අඳිනවා. ඒවා අල්ලගෙන චිත්‍රයක් ඇඳගන්නවා. ඒක තමයි රාගය. ඒ ඇඳ චිත්‍රය ලස්සන නම් අන්න කාමරාගය. එතකොට ඇතිවෙනවා කාමරාගයක්. ඒ ඇඳගත්ත චිත්‍රය හේදිලා යනකොට යම් චිත්‍ර හේදිලා යනවනි පාට. එතකොට ඒකට ඇතිවෙනවා පටිගයක්. ඉතින් මේ කාරණේ තේරුම් ගන්න පුළුවන් නම් රාගයට අවු නොවි පිරිසිදු ආදරයක් තියාගන්න පුළුවන්. එහෙම එකක් තියෙන්න පුළුවන්.
මම හිතන්නේ ඔබතුමාගේ පැහැදිලි කිරීම තුලින් අපි ගැඹුරටම කියලා බහිනවා කියලා මට හිතෙනවා. මට පෞද්ගලිකව මේ මොහොතේ මේ විදුලි බලය යන්නේ ටීම නිසා කිසියම් ආකාරයක සංනිවේදනයේ ගැටලුවක් ඇති වී තිබෙනවා මට. එහෙම වුණත් අපි මේ වැඩසටහන තවදුරටත් ඉස්සරහට අරගෙන යන්න සූදානම් වෙනවා. ඒ අතර නැවතත් අපි කතාවට ගියොත් චිත්‍ර දෙකක් විවාහ වෙලා චිත්‍ර දෙකක් ආදරය කරනවා. හරි අපූර්ව පැහැදිලි කිරීමක් මම හිතන්නේ. මෙවැනි පැහැදිලි කිරීම අසනන් ලැබෙන්නේ ඔබතුමාගෙන්ම පමණයි කියලා මට හිතෙනවා. මම හිතන්නේ අනිත් අපේ කල්යාණ මිත්‍රයොත් ඒ සමග එකඟ වෙනවා ඇති කියලා මම හිතනවා. තවත් එක් ප්‍රශ්නයක් අපිට යොමු කළා තියෙනවා, ටිකක් වෙනස් මානයක ප්‍රශ්නයක්. ආධ්‍යාත්මික මිතුරන් යනු පුද්ගල ස්වභාවයෙන් තොර වූ සුවඳ සංකල්ප කීපයක්ද? ආධ්‍යාත්මික මිතුරන් යනු පුද්ගල ස්වභාවයෙන් තොර වූ සුවඳ සංකල්ප කීපයක්ද? එයා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත් හොඳයි කියලා මම හිතනවා.
සුහද සංකල්පද? සුහද කියන එකද?
ඔව්, සුහද සංකල්ප කීපයක්ද? සුහද
පුද්ගල කියන්නේ ආත්මార్థයේ අඩුයි කියන්නේ. ආදරයකදී ආත්මార్థයේ අඩු වෙන්න ඕනේ. ඒ කියන ඔය ආධ්‍යාත්මික ආදරයකදී. දැන් මෙතින්දි පොංචි සිද්ධියක් මතක් වෙනවා. මේට අවුරුදු 15කට විතර කලින් මට හිතෙන්නේ එක පුතෙක් ආවා මුණ ගැහෙන්න, තව කෙනෙක් යාළුවෙක් කෙනෙක්. ඒ පුතාගේ ඔය ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. මේ ප්‍රේම සම්බන්ධයක් නෙමෙයි, ඒ පුතා ආදරය කරනවා තව ළමයෙකුට. හැබැයි ඒ ගැහණු දරුවා වෙන කෙනෙකු සමග සම්බන්ධයක් තියෙනවා. ඉතින් එයා යුද හමුදාවේ රාජකාරී කරන කෙනෙක්, ඒ අර සම්බන්ධය තියෙන කෙනා. දැන් මේ පුතාට මේක මේ දරා ගන්න බැහැ. මොකද එයාට ආදරය ඕනේ, සම්බන්ධයක් ඕනේ. හැබැයි ඒ ආදරය කරන, මෙයා ආදරය කරන, හිතින් ආදරය කරන කෙනා ඇත්තටම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. දැන් මේක අඬ කියනවා ඒ පුතාමයිත් එක්ක. දැන් මෙහෙම කියන ගමන් මම හිතුවා පුතා මොනවත් මේකට විසඳුම් හෙව්වේ නැද්ද මයි ළඟට එන්න කලින්. ඒතර ඒ පුතා කියනවා එක විසඳුමක් තමයි, ඒ පුතාගේ අංකල් කෙනෙක් ඉන්නවා යුදහම්දාවේ, එයා කියනවා උසස් නිලයක් තියෙන කෙනෙක්. එයාට කියලා මේ අර යුදහම්දාවේ වැඩ කරන කෙනාව යුද්ධේ තියෙන තැනකට මාරු කරන්න පුළුවන් කියලා. මම එතකොට මොකද වෙන්නේ? ඊටතර එයා මැරෙනවා. බෝම්බයකට අවිලා මැරි. ඉතින් මං කෝ ඒක හරිය ආත්මార్థකාමී වැඩක්. ඊතර මේ පුතා කියනවා ආදරය ආත්මార్థකාමී. ආත්මార్థකාමී නොවී ආදරය කරන්න බෑ කියලා. මේක ඇත්ත එක්තරා මට්ටමකින්. මේක තමයි ඇත්ත ආදරය. මිනිස්සෙක් ආත්මార్థකාමී කරනවා. ඒ කෙලවරට යන්නත් පුළුවන්. හැබැයි ඒ ආත්මార్థකාමී රේඛාවේ කිසියම් මැද තැනක එනෙකුට ඉන්න පුළුවන්. සාමාන්‍ය සමාජයේ ඉන්න පුළුවන්. අමල තාත්තලත් ඒක අඳුනා ගන්නට ඕනේ. කෙලවරට ආත්මార్థකාමී වුණොත් ඇත්තට මෙතන ආදරයක් නැහැ. ඒ විපාක අද විඳිනවා. මේ ඔබතුමාර මුලින් ගත්ත උදාහරණෙත් අර අම රට ඉන්න උදාහරණේ. අද මෙහාව පුතෙක් යගේ තාත්තා රට. දැන් මේ පුතා වීඩියෝ ගේම්ස් වලට බැහි වෙලා, චැට් වලට බැහි වෙලා විභාග ඔක්කොම අතරමත් දාලා. එතකොට මේ ආත්මార్థකාමීත්වය ඒ කෙලවරට ගියොත් එතන ආදරයක් නැහැ. ඒක මැද තැනක ඉන්න ඕනේ. සාමාන්‍ය කෙනෙකුට මැද තැනක ඉන්න පුළුවන්. සම්පූර්ණයෙන් ආත්මార్థකාමී නොවී සිටීමනේ ඒක. විමුක්තිය කියන්නේ. එහෙම නෙමෙයි සාමාන්‍ය කෙනෙකුට මැද තැනක ඉන්න පුළුවන්. ඔය පුංචි කතාවක් කතන්දරයක් නිදර්ශනයක් තව කියනර මා කලින් කිව්වා වගේ මේක බටහිර රටක වුණු දෙයක්. අර පළවෙනි කතාවත් බටහිර රටක තමයි. එක පුතෙක් නේවාසිකව පාසලක ඉගෙන ගන්නවා. නිමාඩු කාලෙට ගෙදර ඇවිල්ලා මේ පුතත් හුඟක් පුංචි. මේ කෝච්චියෙන් තමයි එන්නේ යන්නේ තාත්තගේ. තාත්තයි අම්මයි ගිහිල්ලා නිමාඩු කාලෙදි එක්කෙනවා කෝච්චි. ඇවිල්ලා මෙයා කියනවා තාත්තේ අම්මේ මම ආපහු ඉස්කෝලෙට යනකොට මං තනියම කෝච්චි යන්න. මට දැන් පුළුවන්. හැබැයි මම හුඟක් පුංචි පුතේ. මේ දෙමව්පියන් එකට මොනවත් කිව්වේ නැහැ. හැබැයි දන්නවා මේ පුතාට තනියම යන්න අමාරු. මේ කිව්වේ නෑ පුතාට බෑ කියලා. බය වුණෙත් නෑ. උදහන්ඩ ගියෙත් නෑ. පුතා කැමති නම් යන්න. අපි තුම්බිය නැවතුම්පොළට එන්නම්. ටිකට් එකක් කරන් දෙන්නම්. පුතා වාඩි කරන්නම්. කියලා ඒක ඔක්කොම කරා. පුතා වාඩි කරලා පුතා අතර ලියුම් කවරයක් දුන්නා. එලකෝ පුතාට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් කෝච්චියේදී තනියම මොනවත් කරගන්න බැරි තැනකදී මේ දියුම් කවරේ කඩලා බලන්න. සුබ ගමන් කියලා මේ දෙන්න සුබපැතුවා. ඉතින් මේ පුතත් කෝච්චියේ ගියා. ගිහලා ප්‍රශ්නයක් වුණ නැහැ. ඉතින් කෝච්චියෙන් දැන් අන්තිම නැවතුම්පළට එනකොට දැන් මේ ලියුම් කවරේ තියන්නේ කියලා පුතාට හිතෙනවා මොකද්ද මේක බලන්න ඕනේ දැන්. වැඩක් වුණේ නැහැ. කඩලා බලනකොට මේකේ තියෙනවා පුතේ ආදරණීය පුතේ පුතාට තනියම යන්න පුළුවන්. පුතාට ආත්ම ශක්තිය තියෙනවා. ධෛර්යය තියෙනවා. බුද්ධිය තියෙනවා. ඒ නිසා තනියම යන්න පුළුවන්. හැබැයි මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපි දෙන්න පිටිපස්සක පෙට්ටියේ ඉන්නවා. අම්මා තාත්තා මේ ලියන්නේ. ඒ නිසා පිටිපස්සට පෙට්ටියට ඇවිල්ලා කෝච්චි අතරින් ඇවිල්ලා කතා කරන්න අපි ඉන්නවා පිට. මේ කලින් කිව්වේ නැහැ. තනියම යවන්න බෑ කිව්වෙත් නැහැ. දැන් මේ මෙන්න මෙහෙම ආදරයක් තමයි අම්මා තාත්තා කෙනෙක් දරුවෙකුට දෙන්න ඕන. තමන් නැතුව මුකුත් කරගන්න බෑ කියලා තමනුත් බය වෙලා අනිත් අයත් බය කරන ආදරයක් නෙවෙයි. දැන් එහෙම ආදරයක් තමයි සාමාන්‍යයෙන් ලැබෙන්නේ. තමනුත් බය වෙනවා මන් නැතිවොත් එයාට මොකද වෙන්නේ, යා නැතිවොත් මට මොකද වෙන්නේ. ඉතින් මැරෙනකල් මේ බයෙන් ඉඳ වෙන්නේ. මෙතන සජීවී බවක් නැහැ. මේක නෙමෙයි ජීවත් වීම කියන්නේ. ආධ්‍යාත්මික මිත්‍රත්වයකදී අපි ඉන්නවා අත දෙනවා. හැබැයි තනියම නැගී හිටින්න අපි නැතුව ඉන්න පුළුවන් කියන කාරණය තේරුම් කරලා දෙන්න. ඒ අය නැතුව අපිට ඉන්නත් පුළුවන්. අපි නැතුව ඒ අයටත් ඉන්න පුළුවන් කියන ඒ විකසිත වීමට එන්න තමා ආධ්‍යාත්මික ආදරයක් අවශ්‍ය වෙන්නේ.
සාකච්ඡාව බොහෝ ගැඹුරට ගියා වුණත් මම කැමති ඒ ගැඹුරු තැනින් නැවතත් මිදිලා කිසියම් ආකාරයක ප්‍රායෝගික ගැටලුවක් ඔබතුමාට ඉදිරිපත් කරන්න. මේ ඔබතුමාගේ පැහැදිලි කිරීම වලින් කිව්වා මේ ආධ්‍යාත්මික මිත්‍රයන් සොයා ගැනීමට ඉවක් තිබිය යුතුයි, අපි දක්ෂ විය යුතුයි කියලා. මම කැමති ඔබතුමාගෙන් අහන්න ඒ දක්ෂකම ඒව වැඩි දියුණු කරගන්නේ කෙසේද කියලා. ඒ ඉතාමත් කෙටියෙන් කියනවා නම් කෙසේද මේ ආධ්‍යාත්මික මිත්‍රයන් අපි හඳුනාගන්නේ සොයාගන්නේ, ඒ දක්ෂකම වැඩි කර ගැනීම සඳහා ඔබතුමා අපිට දෙන අවවාදය කුමක්ද?
දැන් අර සාමාන්‍ය ආදරයකදී අපි අපේ බලාපොරොත්තු තියෙනවා. ඒ අනුව අනිත් කෙනා ඉන්නකල් තමයි ආදරය කරන්නේ. එයින් පිට අනිත් කෙනා හැසිරෙන්න පටන් ගත්තාම තමයි ඉවසන්න බැරි වෙන්නේ. නොරිස්සුම්කම එන්නේ, තරහ යන්නේ, ඒ සියල්ල එන්නේ අත්හැර දාන්නේ දෙවිත. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ මේ ආදරය අනිත් කෙනාව කූඩු කරනවා. බලු කූඩු වගේ කූඩුවක් හදලා ඒක ඇතුලේ තියලා ඉතින් කණ්ඩ හොණ්ඩ දෙනවා. ඒ සියලු සැප සම්පත් දෙනවා, නාවන ඔක්කොම කරනවා. හැබැයි කූඩුවක් ඇතුලේ. දැන් මේ සුනකයා ඉන්න කූඩුව කෙවුනට සාමාන්‍ය ආදරය හදන කූඩුව පේන්නේ නැහැ. පෙවුන් නැති වුණාට සාමාන්‍ය ආදරයකදී හැමෝම කූඩු හදනවා. අනික් කෙනාට. ඒත් අපිට හදනවා කූඩු. අපිත් ඒ අයට හදනවා. ඒ හැමෝම කූඩු ඇතුලේ ඉන්නේ. දැන් ආධ්‍යාත්මික ආදරයක ওই කූඩු හැදිල්ලක් නැහැ. කියන්නේ විනිශ්චය කරන්නේ නැහැ අනික් කෙනාව. එයා හරිද වැරදිද හොඳද නරකද උගද්ද නූගද්ද දුප්පත්ද පෝසත්ද මේ ඒව වැදගත් නැහැ. කොහොම අතීතයට සම්බන්ධ දෙයක් මේ මොහොතට තම ආදරය කරන්නේ. ඒතර මේ අපිට කිසියම් අවස්ථාවක දැනෙනවා නම් තව කෙනෙකු ඉදිරියේ හරීම පහසුවක් නිදහසක් අන්න එතන ඒ එක ඉවක් ඒ රේඩා කතාවේ ඒක රේඩා. දැන් උසාවියකදී ඔය කාර්යනේ හරි බයෙන් ඉන්නේ උසාවියක. පොඩ්ඩ වර්ධින්න බැමුණා වේද දන්නේ. බොහොම පරිස්සමෙන් කතා කරන්න ඕනේ. දැන් එහෙම කවුරු හරි ඉදිරියේ අපිට දැනෙනවා නම් ඒ උසාවියක දැනෙන භීතිය උසාවියක තියෙන තැති ගැනීම එයා අපිට දැනෙනවා නම් එතන ආධ්‍යාත්මික ආදරයක් නෑ. අනිත් කෙනාගේ යා ඉන්නේ නඩුකාරයෙක් විනිශ්චයකාරයෙක් ස්වරූපයෙන් හරිද වැරදිද මොකද්ද දෙන දඬුවම ওই ටික විතරයි. නෑ අපි මොනතරම් වැරදි වුණත් අපි වැරදි වෙන්න පුළුවන්. නමුත් කවුරු හරි ආධ්‍යාත්මික ආදරයක් තියෙනවා නම් එයා ඉදිරියේ අපිට දැනෙන්න ඕනේ අපිව විනිශ්චය කරන්නේ නැහැ කියන කාරණේ. සහ මේ වැරදි නැති පැත්තකුත් අපේ තියෙනවා. ඒ පැත්ත යාට පේනවා. එතෙන්ට තමයි ආමන්ත්‍රණය කරන්නේ. හැමෝම වැරදි කාර්යයක් නේ ආමන්ත්‍රණය කරන්නේ. අර ආධ්‍යාත්මික ආදරය තියෙන කෙනා ආමන්ත්‍රණය කරන්නේ අර වැරදි කාර්යා කියලා ලෝකෙෙම කියන කෙනා ඇතුළේ ඉන්න නිවැරදි කාර්යයට. එතනින් තමයි පටන් ගන්න. එතනින් පටන් ගත්තොත් තමයි ගමනක් යන්න පුළුවන්. හදවත විවෘත වෙන්නේ එතකොට. ඉතින් සරලව කෙටියෙන් කීවොත් කිසියම් කෙනෙකු ඉදිරියේ අපිට දැනෙනවා නම් කවදාවත් ජීවිතේ නොදැනුණු සුව පහසුවක් ආරක්ෂාවක් ඕනෑම දෙයක් කියන්න පුළුවන් කියන හැඟීම ඕනෑම දෙයක් රහසක් ඒ ඔක්කොම ඒ සේප්පු ඔක්කොම කැඩිලා ඇරිලා ඔහේ කියවෙන්න පටන් ගන්න නම් අපි ගැන අපේ ජීවිතයේ අතීතයේ මේවා කියන්නේ එතන තියෙන්නේ ආධ්‍යාත්මික ආදරයක්.
හොඳයි සාකච්ඡාව අවසන් කිරීමට මගෙත් එක්තරා අත්දැකීමක් මේ වෙලාවේ ප්‍රකාශ කරන්න මම අවසර පතනවා. මා එක්තරා කාලයක මත්ලෝලි පුනරුත්ථාපන රෝහලේ සේවය කරා. ඒ සේවය කරන අතරේ එක්තරා සේවලාභියෙක් ඇවිල්ලා මගෙත් එක්ක ඔහුගේ ජීවිත කතන්දර කියන අතරේ මට කියනවා කීප වතාවකට පස්සේ හමුවීම් දෙක තුනකට පස්සේ කියනවා ડોක්ටර් තමයි මගේ ජීවිතයේ මම මේ තරම් වැරදි කරා කියලා සමාජය කිව්වා වුණත් මම නිවැරදිකාරයෙක් හැටියට මගේ හැසිරීම පමණයි මේ සිදුවීම පමණයි වැරදි බව සාමාන්‍ය වැරදිකාරයෙක් හැටියට මා විශ්වාස කරේ ඔබ විතරයි. ඒ නිසා මේ ආකාරයට ඔහුගේ අනිත්තරතුරුත් මා සමග පැවසුවා. මම හිතන්නේ ඒක ඔහුට පහසුවක් දැනෙන්න ඇති ඔහුට නිදහසක් දැනෙන්න ඇති ඔහුට කතා කරන්න ඔහු ලේබල් කරන්නේ නැහැ කියන එක ඔහු අත්බහිකාරකෙක් නැත්තම් බේබත්ෙක් කියන වචනය පාවිච්චි නොකර ඌට අගයක් තියෙන නිසා වෙන්න තියෙන කරන්නේ නැත්තේ. එසම මේ අධ්‍යාත්මික මිත්‍රත්වය මම හිතන්නේ අපි ධර්මය ගැන මට දැනෙන තේරෙන විදිහට ධර්මය ගැන බොහෝ කරුණු කාරණා නොදන්නා වුණත් අපිට ආධ්‍යාත්මික මිත්‍රයෙක් වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම මත. හොඳයි අවසාන වශයෙන් මා කැමති මේ වැඩසටහන අවසන් කිරීමට තවදුරටත් අපිට ප්‍රශ්න නොලැබුණ නිසා අපි සියලුම ප්‍රශ්න වලට ඉතාමත් ප්‍රායෝගික උත්තර දුන්න නිසා ආදරය සහ ආධ්‍යාත්මික මිත්‍රත්වය ගැන මම හිතන්නේ වෙනස්ම මානයකට වෙනස්ම විදියකට හිතන්න අපිට අවස්ථාව ලබා දුන්නා. ඔබතුමා බොහොම ප්‍රායෝගික අත්දැකීම් ඔබතුමාගේ අත්දැකීම් පාදක කරගෙන අසන ලද ප්‍රශ්න වලට කාගේ උත්තර ලබා දෙමින් මේ සාකච්ඡාව බොහෝම වැදගත් තැනකට රැගෙන ආවා කියලා මා හිතනවා. අපි බොහෝ දේ මේ සාකච්ඡාවෙන් ඉගෙන ගත්තා, මා පෞද්ගලිකව ඉගෙන ගත්තා වගේම අපේ කල්යාණ මිත්‍රයනුත් ඉන් ලොකු ප්‍රයෝජනයක් ලබා ගන්න ඇති කියලා මා හිතනවා. අවසාන වශයෙන් මේ වැඩසටහන අවසන් කිරීමට මා ඔබතුමාට ආරාධනා කරනවා. අපි හැමෝගෙම කල්යාණ මිත්‍ර ගුල්ශාන්ත ගමගේ ගුරුතුමාට මේ සාකච්ඡාවේ අපි සාකච්ඡා කර කරුණු සංක්ෂිප්ත වශයෙන් ඉදිරිපත් කර අපිට ගෙදර ගිනිය හැකි පණිවිඩයක් සමගින් මේ සියලුම පණිවිඩ ගෙදර ගෙන යා හැකි නමුත් අවසාන පණිවිඩයක් සමගින් මේ වැඩසටහන අවසන් කරන ලෙස ඉතාමත් ආදරයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ගෞරවනීය ස්වාමින් වහන්ස, ආදරණීය හිතවතුනි, වෛද්‍යතුමනි, මුලින්ම මේ සුසංහිත වැඩසටහන අපි කවදත් කරගෙන ආවේ සරලව, බොහොම ගැඹුරු දේවල් කියන්න අපි දන්නේත් නැහැ, ඉන්නතන දේවල් කියන්න අවශ්‍යතාවකුත් නැහැ, සරලව. විශේෂයෙන් සුසංහිත වැඩසටහන වෙනමම සන්නිවේදන මාධ්‍යයක් විදිහට තමයි භාවිතා කළේ. මේ ධර්මයේ තියෙන ප්‍රායෝගික සමහර කාරණා කොහොමද මේ සාමාන්‍ය සමාජයට අනුගත කරන්නේ කියන කාරණා. උදකලාගුණ යෝගී ජීවිතයකට නොවේ, සාමාන්‍ය සමාජයකට. එහෙම පුළුවන් කියන එක. ඉතින් ගත්ත මාතෘකා සියල්ලම බැලුවොත් ඒ චේතනාවෙන් තමයි සියලුම මාතෘකා කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. දැන් මේ ආදරය ගැන කතා කරන්න කියා කීප වතාවක්ම අපෙන් ඉල්ලීම් කරලා තිබුණා. ඉතින් ඒ ඉල්ලීම් කාලෙක තිබුණා. නමුත් කාලෙක සිට හිතන මේ සුසංහිත හරහා ඒ ගැන කතා කරමු කියා. මෙතන එක් පැත්තකින් මේ මාතෘකාව පුළුවන් තරම් පට ගහපු මාතෘකාවක්, ආදරේ කියන එක හැමෝම කතා කරනවා. කලාවේ කතා කරනවා, සිනමාවේ කතා කරනවා, මනෝ විද්‍යාවේ කතා කරනවා, සමාජ විද්‍යාවේ කතා කරනවා, වෛද්‍ය විද්‍යාවේ කතා කරනවා, සහ අද මේ අද වෙනකොට භාවනා ලෝකෙත් මේක කතා කරනවා. මේ සියල්ල කරන්නේ අන්තිමට මේ ආදරේ විඳින්න කියන කාරණේ. ඉතින් හැබැයි එහෙම නොවී කියන එක, මේ ආදරයත් එක්ක යන්න පුළුවන් ගමනක් තියෙනවා. ඉන් එහා ඒක අතරින්න ඕනේ තැනකුත් තියෙනවා. මේ දෙකම තේරුම් ගන්න ඕනේ. ආදරෙන් තමයි පටන් ගන්න ගමන, ඕනෑම ගමනක්. අපි ආදරයෙන් උපන්න අය, ඒක අමතක කරන්න එපා. ඕපපාතික උත්පත්තියක් නෑ අප කාටවත්. අපි හැම දෙනාම ආදරයෙන් උපන්න අය. තර ආදරයෙන් ජීවත් වීම සහ මැරෙන වෙලාවෙත් කෙනෙකුට පුළුවන් නම් වෛරයෙන්තරෝ මැරෙන්න, මෛත්‍රියෙන් මැරෙන්න. ඒක මොනතරම් සුන්දර ජීවිතයක් වෙයිද, සුන්දර මරණයක් වෙයිද? අන්න ඒ ඉලක්කය අපි ජීවිතයට ගමු. ආදරය කරනයි කූඩුගත කරන්න එපා, කූඩු හදන්න එපා. එහෙම එක්කෙනෙකුට දෙන්නෙකුට පුංචි කූඩුවක් පුංචි වෙලාවකට හදුවට කමක් නැහැ. නමුත් කෙනෙක් කාවත් කූඩු කරන්න බෑ. බෑ, ඒක තමයි යථාර්ථය. කිසිම කෙනෙකු කූඩු ගත කරන්න බෑ. ඒක තමයි අනත්ත කියලා කියන්නේ. බැරි දේ කරන්න ගියම තමයි ගැටුම් ඇති වෙන්නේ. ඒනෝ නිදහස දෙන්න. හැබැයි අනිත් කෙනා තාණියක් වෙන්න යනකොට, තාණිය වෙන්න කලින් එයාව බේරගන්න එතන ඉන්න. උනාට පස්සේ ඒකනේ මං කිව්වේ කියලා කියන එක තේරුමක් නෑ. බොහෝ විට දෙමව්පියන් දරුවන්ට කියන ඕකනේ අපි කිව්වේ. හැබැයි එයයි නෑ එතන. එයයි නෑ. මේ බොහෝම ඉස්සර කියන 30කට විතර කලින්, 30කටත් වැඩිය කලින් දූදරුවන් වෙනුවෙන් නේවාසික වැඩසටහනක් කරා මහනුවර පාසලකදී. නුවර පාසල් සියල්ලම පාසල්වල දූදරුවන්ට. එතෙන්දී මේ AIP ඒ ප්‍රකාශ අන්තිමට ගෙවල් ගැන කරපු ප්‍රකාශ එකතු කළා ගත්තාම එක ප්‍රකාශයක් තමයි අමල තාත්තලා අපිට ආදරේ ආදරේ නමුත් අපි වෙනුවෙන් වෙලාවක් නැහැ වෙලාවක් නැහැ හම්බ කරන ඒ සමාට අපිට සපත්තු අරන් දෙන්න ඇඳුම් අරන් දෙන්න ඔයවට වෙන්න ඇති ඒ වුණාට අපේ ප්‍රශ්නයක් කියන්න අම්මත් නැහැ තාත්තත් නැහැ ප්‍රශ්නයක් කියන්න අපි අසරණයි අපිට සිද්ධ වෙනවා මේ දරුවන් කියන අපිට සිද්ධ වෙනවා එතකොට අපේ යාළුවන් එක්ක අපේ ප්‍රශ්න කතා කරා මේ යාළුවන්ට මේව අත්දැකීම් නැද දැන් සාමාන්‍ය පෙළ දරුවෙක් කිය ඉතින් සාමාන්‍ය පෙළ අනිත් දරුවන්ටත් ඒ සමාන දැනුමක් තියෙන අත්දැකීම් ඒයි තමයි විසඳුම් දෙන්නේ ඊළඟට ඒ විසඳුම් ක්‍රියාත්මක කරන්න කියලා අමාරුව වැටුණාම අන්න දෙමව්පියන් එල්ල කියනවා මෙච්චර වියදම් කරා මෙච්චර ඇඳුම් වරන් දුන්නා ඉල්ලන ඉල්ලන එක දුන්නා එයි නෑ ඒ ඔක්කොම දුන්නත් වැටන්නේ කාලය දෙන්න බැරි ආදරේ තියෙනවා නම් කාලේ තියෙනවා කාලේ තියෙනවා හොඳට බලන්න ඔබ කාට හරි ආදරේ නම් ඇත්තටම ඔබට ඒ වෙනුවෙන් කාලේ තියෙනවා ඔබ ඔබට ආදරේ නම් ඔබ වෙනුනොත් ඔබට කාලේ තියෙනවා කාලේ නෑ කියන්නේ ආදරේ නෑ වෙන මොකක් හරි තියෙන ආදරේ නෑ ඒ නිසා ගෙදර ගෙනියන්න මේ පණිවිඩය ඔබ වෙනුවෙන් ආදරණීය කාලයක් වෙන් කරන්න. ඔබ ආදරය කරන අය වෙනුවෙන් ආදරණීය කාලයක් වෙන් කරන්න. ඒක ඇඟ පෙරගන්න බද්දක් ගෙවන්න දඩයක් ගෙවනවා වගේ නෙමෙයි. එන්න අපි කතා කරමු. අපි කතා කරමු. ඒ පරිසරය හදන්න උසාවියක් හදන්න එපා ගෙදර. පොලිසියක් ගෙදර හදන්න එපා. ආදරණීයන් එකතු වුණු තැනක නඩු අහන්න යන්න එපා. ඊට වැඩිය නිදහස් සුහද විවෘත පරිසරයක් හදන්න. එතනදී ඒ ආදරේ අපිට අත්දකින්න බැරි සාමාන්‍යයෙන් අත් නොදකින ලස්සන හරියට දේ දුන්නේ පාට වගේ ඒ වර්ණාවලිය ඔබතුමාගේ ආදරේ වර්ණ ගැන ඒතර මේ මුළු වර්ණාවලියම දකින්න පුළුවන්. මනුෂ්‍යයාට තියෙන ලොකුම අය ආදරය අපිට අපි ඉපදුනහම අපිට මොනවත් කරගන්න බෑ. අනිත් හැම සතෙකුටම පුළුවන් මනුෂ්‍යයාට බෑ. අනිත් අය අපි ආදරෙන් බලාගත්තොත් විතරයි අපිට ජීවිතේ බේරෙන්නේ. දැන් ආදරෙන් අපිව බලාගත්ත නිසායි අපි මෙතන ඉන්නේ. ඒක ණයක්. ඒ ණය කණ්ඩ බොණ්ඩ දීලා විතරක් ඉවන්න බෑ. අන්න ආධ්‍යාත්මික ආදරයක් ඕන වෙන්නේ එතනදී. ආධ්‍යාත්මික මඟ පෙන්වීමක් ඕන වෙන්නේ එතනදී. ඉතින් හිතවතුනි අපි හැම දිනාටම ආධ්‍යාත්මික මිත්‍රයන් වෙන්නත් පුළුවන්. ආධ්‍යාත්මික මිත්‍රයෙකුගේ රැකවරණේ ලබන්නත් පුළුවන්. මේ දෙකම පෙර වාසනාවකට වැඩිය වර්තමාන දක්ෂතාවයේ උඩ සිදුවන දේවල්. හිතවතුනි මේ පණිවිඩයත් සමග අපි අද සුසංහිත වැඩසටහනට නැවතුම් තිත තබමු. මේ වැඩසටහන් මාලාවම ගෙනෙන්න බොහෝම වෙහෙසෙන්නේ වැඩිපුරම නිලම දේශනා ප්‍රකාශන මණ්ඩලයේ ඒ කල්‍යාණ මිත්‍රයන් එහෙම දිනාටම ආදරණීය කෘතඥතාවය ඒ වගේම මුල් වැඩසටහනේ සිට මේ අද වැඩසටහන දක්වාම මේ වැඩසටහන ඔබට දැනෙන විදිහට හැඟෙන විදිහට ඉදිරිපත් කළේ කරන්නේ කල්‍යාණ මිත්‍ර වෛද්‍ය මෙත්සිරි හේරත් මහත්මයා ඔබතුමා මෙමා කියන දේවල් සමහර ඒවා හරි පරස්පර වෙන්න පුළුවන් සමහර ඒවා සංකීර්ණයි හැබැයි සියල්ල තෝරලා බේරලා අරගෙන අර ලස්සන්ට ගලපලා මේ සහෘදයන්ට ගෙනියනවා. ඔබතුමාට බොහෝම පිං. ඔබතුමාගේ වටිනා කාලය, ඔබතුමාගේ අවිවේකී ජීවිතය මේ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කැපකිරීම ගැන කිසිවක් පෙරලා බලාපොරොත්තු නොවි. ඒ වගේම ආදරණීය හිතවතුනි, මේ මුළු සුසංහිත වැඩසටහන් මාලාව පුරාම ඔබ අපත් සමග රැඳී හිටියා. කාටත් ප්‍රයෝජනවත් වෙන ප්‍රශ්න ඇහුවා, මාතෘකා යෝජනා කළා. ඊළඟ වැඩසටහනටත් සුසු මාතෘකාවක් යෝජනා කරන්න කියන ආදරණීය ඉල්ලීමත් සමග අපි සමුගන්නවා. සෑම දිනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසෙල්ලක්ම වේවා.